හය පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 27 යටතේ ප්‍රශ්න ගරු අනුරදිසා නායකතුමා.
නියෝජ්‍ය කතානායකතුමනි, ගරු නියෝජ්‍ය කතානායකතුමනි, ස්ථාවර නියෝගයට මේ ප්‍රකාශය ඉදිරිපත් කිරීමට අවස්ථාව ලබා දීම පිළිබඳව ඔබතුමාට බිම් ස්තුතිවන්ත වෙනවා. මාර්ග සංවර්ධන අධිකාරියේ සේවකින්ගේ සේවා ව්‍යවස්ථා අනුමත කිරීම ප්‍රමාද වීම හේතුවෙන් සියලු සේවක කොටස්වලට මතුවී ඇති ගැටළු පිළිබඳව මෙම සභාවේ අවධානය යොමු කරනු කැමැත්තෙමි. මාර්ග සංවර්ධන අධිකාරියේ 11,000 පමණ වන විවිධ වෘත්තීන් නිරත සේවක සේවිකාවන් පසුගිය නොවැම්බර් 22 දින ඉල්ලීම් ගණනාවක් පදනම් කරගනිමින් අසනීප නිවාඩු වාර්තා කර තිබුණා. වෘත්තීය ක්‍රියාමාර්ගයෙන් නිරත වූවා. එම සේවකයන් විසින් ඉදිරිපත් කළද ගැටළු අතරින් ප්‍රධානම එකක් වූවේ ඔවුන්ට අදාළ සේවා ව්‍යවස්ථාව අනුමත කිරීම වසර 13කට පමණ කාලයක් ප්‍රමාද වීම නිසා ශ්‍රේණි උසස් වීම වලට අදාළ තනතුරු නොලැබීම සහ වැටුප් වර්ධක නොලැබීම හේතුවෙන් බරපතල වෘත්තීය ගැටළු ගණනාවක් සිදු වී තිබීම ඔබතුමා දන්නවා. අධිවේගී මාර්ගවල අර කූඩුවල ඉන්න ඒ මුදල් අය කරන අය දීර්ඝ කාලයක් ඔවුන්ට උසස් වීමක් නැතුව ඒ කූඩුවේම ඔවුන්ගේ ජීවිතය ගත වෙලා යන තත්ත්වයක් පත් වෙලා තිබෙනවා. අධ්‍යක්ෂ ජෙනරාල් අතිරේක අධ්‍යක්ෂ ජෙනරාල් සහ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් වැනි තනතුරු වලට අදාළ බඳවා ගැනීමේ පටිපාටි අනුමත කර ලැබුව ඇති නමුත් වෘත්තීය ක්‍රියාමාර්ග හමුවේ ඇතැම් තනතුරකට අදාළ සේවා ව්‍යවස්ථා කඩමුඩිය අනුමත කිරීමෙන් බරපතල අඩුපාඩුකම් රැස්සක් සිදු වී ඇති බවටත් එම සේවකෙන් චෝදනා කරනවා. විශේෂයෙන්ම අතිරේක අධ්‍යක්ෂ තනතුරු ලබා නොදීම හා ඉංජිනේරු බඳවා ගැනීමේදී අභ්‍යන්තර උසස් වීම් අහිමි කිරීම වැනි තත්ත්වයන් හේතුවෙන් කාර්මික නිලධාරී වැනි ශ්‍රේණි වලට විශාල අසාධාරණයක් සිද්ධ වෙනවා. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, නිවැරදි සේවා ව්‍යවස්ථාවක් සකස් කිරීමේ නොකිරීමේ ප්‍රතිඵල තමයි විශාල ලෙස මෙම ආයතනයන් පුරවන්නේ. ඔබතුමා දන්නවා දේශපාලන අධිකාරි විසින් නිසි පරිදි බදවා ගැනීමේ පටිපාටි තිබෙනවා නම්, නිසි පරිදි උසස් වීමේ පටිපාටි තිබෙනවා නම් දේශපාලන වමනාකම් මත මේවා පුරවන්න බෑ. නමුත් දැන් සිදු වී තිබෙන දේ තමයි මේ ව්‍යවස්ථා අනුමත නොකිරීම අරා එම ආයතනයන්ට දරා ගන්න බැරි සේවක ප්‍රමාණයක් ගොඩගෙන තත්වයක් මතුවී තිබෙනවා. එසේම මාර්ග සංවර්ධන අධිකාරියේ සතු අධිවේගී මාර්ග ජාලයේ ඉන් ඉවත් කොට සහස්‍යා ඉන්වෙස්ට්මන්ට් ලිමිටඩ් නම් පෞද්ගලික ආයතනයකට පැවරීමට යන බවටත් මාර්ග සංවර්ධන අධිකාරියේ ප්‍රධානතම ආදායම් උපේන අංශෙල් මෙලෙස අහිමි වීම මගින් තමන්ගේ රැකියා සහ ආදායම් අස්ථාවර වුණ ඇති බවටත් සේවකයන් බිය පළ කරනවා. ඔබතුමත් දන්නවා කැබිනට් මණ්ඩලයට මේ සහස්‍යා කියන සමාගමකට මෙම අධිවේගී මාර්ග කළමනාකරණය කිරීම සඳහා පවරාදීම සඳහා කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කළා තිබෙනවා. එමෙන්ම අධිවේගී මාර්ග ජාලය නඩත්තු කිරීමේ විශේෂඥ භාවයෙන් නොමැති ආයතනයක් අතරේ එම හිමිකාරීත්වය පත්වීම හේතුවෙන් අධිවේගී මාර්ග ජාලයේ පැවතිය යුතු ප්‍රමිති බිඳවැටී අධිවේගී මාර්ග මහජනතාවට අනාරක්ෂිත වීම අවදානම් ඇති බව දොම් පෙන්වා දෙනවා. මොකද මේ සහස්‍යා කියන සමාගම පෞද්ගලික තමුන්නාන්සේලා රාජ්‍ය සමාගමක් ලෙස ස්ථාපිත කරලා ආරම්භයේදී. හැබැයි ඒ සමාගමට මෙහෙම විශේෂඥ ඥානය තියෙන කණ්ඩායම් නැහැ. ඒක දැන්න තියෙන මාර්ග සංවර්ධන අධිකාරිය. ඉතින් තමුන්නාසල මාර්ග සංවර්ධන අධිකාරියෙන් ගලවලා වෙනම කළමනාකරණ සමාගමක් හදලා නැවත ඒකට අධ්‍යක්ෂීම් සහිත ඥානයේ තියෙන කණ්ඩායම් යොදවාගෙන නැවත මේක කළමනාකරණය කරන්න යන එක මම හිතන්නේ වාසි නෙවෙයි, මූල්‍ය වශයෙන් අවාසි. ඔබතුමා ආර්ථික විශේෂඥයෙක් ලෙස දන්නවා නේද? මේ තත්ත්වය තුළ පැනනගෙන පහත ගැටලුවට ගරු ඇමතුමා පිළිතුරු ලබා දෙනවා ඇතැයි මම බලාපොරොත්තු වෙනවා. 1. මාර්ග සංවර්ධන අධිකාරී සේවකයන්ට අදාළ වසර 13 පමණ කාලයක් නොවිසිඳී ඇති සේවා ව්‍යවස්ථා ආශ්‍රිත ගැටළු විසඳීම මේ දක්වා ගෙන ඇති පියවර කවරේද? ඔබතුමා දන්නවා 2005 සේවා ව්‍යවස්ථාව සම්මත කරා. නමුත් 2006 ඒ වැටුප් වර්ධක චක්‍රලේඛනයේ හරහා ඒක බිඳ වැටුණා. නැවත 2009 සාකච්ඡා කරමින් තිබුණා. නමුත් දැන් අවසානයේ දක්වා මේක සිද්ධ වෙලා නැහැ. මේ දක්වා ගෙන ඇති පියවර කවරේද? එක් ශ්‍රේණි වලට අදාළ උසස් වීමට තනතුරු නොලැබීම සහ වැටුප් වර්ධක නොලැබීම ආදී නොවිසිදී ඇති ගැටළු විසඳීමට පියවර ගන්න ලබන්නේද? ඒ සඳහා ඔබතුමාට කාල රාමුවක් මේ පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කරන්න පුළුවන්ද? මාර්ග සංවර්ධන අධිකාරිය සතු අධිවේගී මාර්ග ජාලයේ ඉවත් කොට සාහස්‍යා ඉන්වෙස්ට්මන්ට් ලිමිටඩ් නම් පෞද්ගලික ආයතනකට පැවරීමට තීරණය කොට තිබේද? එයි සේවයේ නීති සේවකින්ගේ රැකියා සුරක්ෂිත බව පිළිබඳ සහතිකය කුමක්ද? ප්‍රධාන ආදාය මාර්ගය අහිමි වීමෙන් මාර්ග සංවර්ධන අධිකාරී සේවකයන්ට අසාධාරණයක් නොවන බවට සහතික වන්නේ. බොහොම ස්තුතියි.
ගරු අනුර කුමාර දිසානායක මැතිතුමා විසින් ජාතික වැදගත්කමින් යුත් ප්‍රශ්නයක් ඉදිරිපත් කරලා තිබෙනවා. ඒ අනුව මම ප්‍රථමයෙන් සඳහන් කළ යුතු වෙන්නේ අවුරුදු 13ක පමණ කාල පරිච්ඡේදය තුළදී මාර්ග සංවර්ධන අධිකාරියේ කටයුතු පිළිබඳ මට තියෙන අවබෝධය අඩුයි. මම වර්ෂ එකමාරකට පෙර තමයි මේ ආයතනය බාරගත්තේ. බාරගත්තට පස්සේ අපි කිසිම සේවකේ බදෝගෙන නැහැ. මම බදවගත්තට පස්සේ ලබාගත් මේ ආයතනයේ වගකීම් බාරගත්තට පස්සේ මේ ගැටළු විසඳීම සඳහා ඔවුන්ට පැහැදිලි ක්‍රමවේදයක් කියලා තියෙනවා. සියලුම ආයතනවලට තමුන්ගේ තියෙන වෘත්තීය ගැටළු ආයතන ප්‍රධානීන් සමග සාකච්ඡා කරන්න. කරලා ඒට විසඳුමක් නැත්නම් අමාත්‍යාංශයේ ලේකම්වරයාත් එක්ක සාකච්ඡා කරන්න. එසේ නැත්නම් මාගෙත් සමග සාකච්ඡා කරන්න කියලා. මේ මාර්ග සංවර්ධන අධිකාරිය සම්බන්ධයෙන් ඇතිවෙච්ච ගැටලුවලදී අපේ අමාත්‍යාංශයේ නිලධාරීන්ට අතිරේකව විශේෂභාර අමාත්‍යවරයා වශයෙන් මම මැදිහත් වෙලා, මැදිහත් වීම තුළින් පමණක් විසඳෙන්නේ නැති තත්ත්වයක් තුළ පෞද්ගලිකව මම ජනාධිපතිතුමාටත් නිල වශයෙන් ලිපි බාර දීලා තියෙනවා මේ කටයුතු කඩිනම් කරන්න පුළුවන්ද කියලා. ඒ අනුව මම සභාගත කරනවා කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුවට මෙයා සම්බන්ධිතව සේවා ව්‍යවස්ථාව සම්බන්ධයෙන් යවලා තියෙන ලිපි සියල්ල මං මේ සභාගත කරනවා. මාර්ග සංවර්ධන අධිකාරියේ ඒට අදාළව වසර 13ක කාලයක් නොවිසිදී ඇති සේවා ව්‍යවස්ථාව ආශ්‍රිත ගැටළු විසඳීමට මේ දක්වා ඇති පියවර පටිපාටිය සකස් කිරීමට 2009 වර්ෂයේ සිට විවිධ අවස්ථා ගණනක් දීම උත්සාහදරනද නමුත් විවිධ හේතුන් මත ඒ සම්පූර්ණ සේවක සංඛ්‍යාව අනුමත කර ගැනීමට මේ දක්වා නොහැකි වෙලා තිබෙනවා. 2019 වර්ෂයේදී වැටුප් ප්‍රාණ්ඩ දෙකක් සඳහා අතිරේක අධ්‍යක්ෂක ජෙනරාල් සහ අධ්‍යක්ෂක තනතුර පමණ කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුවේ අනුමැතිය ලැබිලා තිබෙනවා. පසුව 2021 නැවත වරක් 2016 කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුව වගේ නිකුත් කර ඇති මාර්ගෝපදේශවලට අනුකූල වන පරිදි වැටුප් කාණ්ඩ ආවරණය වන ලෙස නව බඳවා ගැනීමේ පටිපාටිය සකස් කිරීමට කටයුතු කරන ලද අතර 2022 වර්ෂයේ මාර්තු මාසයේදී ඒ සඳහා අධ්‍යක්ෂක මණ්ඩල අනුමැතිය ලබා ගැනීමෙන් අනතුරු අමාත්‍යාංශය මගින් කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුව වෙත යොමු කරලා තිබෙනවා 2022 මාර්තු. ඊළඟට ඉන්පසුව කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ප්‍රධාන අමාත්‍යාංශයේ නිලධාරීන් හා මාර්ග සංවර්ධන අධිකාරී නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් සාකච්ඡාවට ගණනාවක් පැවැත්වීමෙන් අනතුරුව සියලුම වැටුප් කාණ්ඩවල සේවක සංඛ්‍යාව සඳහා කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුව 2023 5/18 වෙනි ලිපිය මගින් අනුමැතිය ලබා දී තිබෙනවා. එයට අනුරූපව නැවත සකස් කරන ලද බඳවා ගැනීමේ පටිපාටිය කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුව වෙත යොමු කිරීමට කටයුතු කර ඇති අතර ජ්‍යෙෂ්ඨ කළමනාකරණ මට්ටමේ වැටුප් කාණ්ඩ වලින් අධ්‍යක්ෂක ජෙනරාල්, අතිරේක අධ්‍යක්ෂක ජෙනරාල්, නියෝජ්‍ය අධ්‍යක්ෂක ජෙනරාල් තනතුරු සඳහා සහ මධ්‍ය මට්ටමේ MM1-3 වැටුප් කාණ්ඩයට අදාළ බඳවා ගැනීමේ පටිපාටිය මේ වන විට කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුව විසින් අනුමත කර තිබෙනවා. මේ ප්‍රශ්නයේදී කාර්මික නිලධාරීන්ට ඉංජිනේරු තනතුරු සඳහා උසස්වීන් ලබා ගැනීම අහිමි වෙන බවට සඳහන් කරලා තිබෙනවා. ඉංජිනේරු වෘත්තිකයෙක් ලෙස ශ්‍රී ලංකාව තුළ සේවය යෙදීමට නම් 2017 අංක 7 ධර්ම පාර්ලිමේන්තු පනත මගින් ස්ථාපිත ඉංජිනේරු සභාවේ අදාළ කාණ්ඩයටදී ලියාපදිංචිය ලබා ගැනීම අනිවාර්ය වෙනවා. මෙම සුදුසුකම සපුරන කාර්මික නිලධාරීන්ටද අනුමත බඳවා ගැනීමේ පටිපාටිය අනුව ඉංජිනේරු තනතුරු සඳහා අයදුම් කිරීමට අවස්ථාව ලැබී තිබෙනවා. කෙසේ වුවද කාර්මික නිලධාරීන් සඳහා අභ්‍යන්තර සුදුසුකම් යටතේ ඉංජිනේරු තනතුරු අයදුම් කිරීමට යෝජනා කරන සුදුසුකම් හා අන්තර්ගත විය යුතු කරුණු පිළිබඳ තවදුරටත් නිශ්චිතව තාවුරු කර ගැනීමෙන් පසුව අදාළ බඳවා ගැනීමේ පටිපාටිය ලබා දීමට කටයුතු කරන බව කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුව 2023-10/25 වෙනි දින ලිපියෙන් සඳහන් කර තිබෙනවා. ඒ ලිපි තමයි මම සභාගත කරලා තිබෙන්නේ. අනිකුත් වැටුප් කාණ්ඩවල බඳවා ගැනීමේ පටිපාටියේ පවතින ගැටලු පිළිබඳ තවදුරටත් කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුව සමග සාකච්ඡා කරමින් පවතින අතර එම ගැටලු නිරාකරණය කර ගැනීමෙන් පසු අනිත් කාණ්ඩට වලට අනුමැතිය ලැබෙනු ඇතැයි බලාපොරොත්තු වෙනවා. ශ්‍රේණි උසස්වීන් ලබා දීමේදී මේට පෙර අනුමත තනතුරු ප්‍රමාණය සහ අනුමත වැටුප් කාණ්ඩ නොසලකා උසස්වීන් ලබා දීම පිළිබඳ විගණනයට ලක්ව තිබෙනවා. එහෙම කරන්නට හේතු මොනවාද කියලා ඇතැම් ගැටලු සහිත ශ්‍රේණිවල පමණක් වැටුප් වර්ධක තවදුරටත් ලබා දීම පිළිබඳ ගැටලුවක් පවතින බැවින් පැවති තනතුරු වල ශ්‍රේණි උසස් වීම වැටුප් වර්ධක ගෙවීම තාවකාලිකව අත්හිටවා තිබෙනවා. ඒ ඔඩිට් ක්වරිස් අනුව අනෙක් සියලුම කාණ්ඩ සඳහා අදාළ ශ්‍රේණි උසස් වීම හා වැටුප් වර්ධක ලබා දීම මේ දක්වා සිදු කරමින් පවතිනවා. දැනට එක් එක් තනතුරු සේවය කරන ලබන සංඛ්‍යාව හා තනතුරු යටතේ අනුමැති ලැබෙන සේවක සංඛ්‍යාව අතර පවතින පරතරයට අනුමැතිය ලබා ගැනීම සඳහා නව බඳවා ගැනීමේ පටිපාටි අනුමත කරන ලබන දිනය දක්වා පෙර පැවති ක්‍රමවේදය යටතේ ශ්‍රේණි උසස් වීම ලබා දී අවසන් කිරීමට අනුමැතිය ලබා ගැනීම සඳහා අමාත්‍ය මණ්ඩල සංදේශයක් ඉදිරිපත් කරලා තිබෙනවා. අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලබා ගැනීමෙන් පසුව ගැටලුවට විසඳුම් ලබාගත හැකි වෙතයි විශ්වාස කරනවා. එමෙන්ම බඳවා ගැනීමේ පටිපාටි අනුමත කිරීම කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුව මගින් ලබන අතර වෘත්තීය ක්‍රියාමාර්ග හමුවේ කඩිනමින් කිසිදු බඳවා ගැනීමේ පටිපාටිය සඳහා අනුමැතිය ඉල්ලුම් කිරීමට කටයුතු කර නොමැති අතර මෙම බඳවා ගැනීමේ පටිපාටිය පළමුවෙනිම 2022 වසරේ සැප්තැම්බර් මාසදී අනුමත කරන ලද ඉදිරිපත් කරන ලද සංශෝධිත බඳවා ගැනීමේ පටිපාටිය තමයි ක්‍රියාත්මක වෙන්නේ. ඊළඟට ඔබතුමාගේ අනෙක් ප්‍රශ්නයට පිළිතුරු මේකට විශාල මේ ඔබතුමාට ඉදිරිපත් කරලා තිබෙන කරුණු වල කරුණු දෙකක් පමණක් මම කෙටියෙන් සඳහන් කරනවා. අපි කිසිදු බඳවා ගැනීමක් කළා නැහැ. අලුතෙන් කිසිදු තනතුරක් ඇති කරන්න මේ කිසිම අමාත්‍යත්වය යටතේ ක්‍රියා කරන්න බෑ. මොකද මේ IMF එකත් එක්ක ඇති කරලා තියෙන ගිවිසුම අනුව. ඉතින් ඒ නිසා ඒක වෙන්නේ නැහැ. ඊළඟට සමාගම් පිළිබඳ මාර්ග සංවර්ධන අධිකාරියේ අධිවේග මාර්ග ජාලය ඉවත්කොට සාස්ත්‍යා ඉන්වෙස්ට්මන් ලිමිටඩ් නැමැති පෞද්ගලික ආයතනය වෙත පැවරීමට තීරණය කර තියෙනවා. තෝරාගත් රාජ්‍ය ව්‍යවසායන්හි ශේෂපත්‍ර ප්‍රතිව්‍යුහගත කිරීම යන මෙන් මුදල්ලා ආර්ථික ප්‍රතිපත්ති අමාත්‍යතුමා ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවක්. මම ඒ කැබිනට් පත්‍රිකාවේ කොටසක් ඔබතුමාගේ දැනගැනීම සඳහා කියවන්නම්. 2023 ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ඇති කරගත් විස්තීර්ණ ණය අරමුදල් EFF සම්බන්ධ ගිවිසුම යටතේ රාජ්‍ය ව්‍යාපාර අංශය මගින් ඇති කරනු ලබන මූල්‍ය ආර්ථික අවදානම් අවම කිරීම සඳහා සම්පූර්ණ කළ යුතු ප්‍රධාන ප්‍රතිසංස්කරණ කීපයක් දක්වා ඇත. මේ සන්දර්භය තුළ රාජ්‍ය ව්‍යවසාය සඳහා ප්‍රතිසංස්කරණ කීපයක් දැනටමත් ක්‍රියාවට නංවා ඇති අතර ඒ අතරින් ඉන්ධන සඳහා මාසික පදනමින් සහ විදුලිය සඳහා ද්විවාර්ෂික පදනමින් ස්වයන් පිරිවැය පිළිඹුවන මිල ක්‍රමයක් හඳුන්වා දීම විශේෂයෙන් දැක්විය හැකිය. මෙමගින් ප්‍රධාන රාජ්‍ය ව්‍යවසායවල පවතින මූල්‍ය අවහිරතාවයන් කෙටිකාලීනව යම් තරමකට ලිහිල් කර ගැනීමට හැකියාව ලැබී ඇත. ලංකා විදුලි බල මණ්ඩලය, ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව වැනි ඇතැම් රාජ්‍ය ව්‍යවසායන්හි දිගු කාලයක් පැවති ණය ශේෂයන් දැනටමත් රජයේ ශේෂපත්‍රයට මාරු කර ඇත. කෙසේ වෙතත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිර්දේශිත එක් ව්‍යුහයක් ගැළපීමක් වශයෙන් 2023 ජුනි මාස අවසන් වන විට ලංකා විදුලි බල මණ්ඩලය, ලංකා ඛනිජ තෙල් සංස්ථාව, මාර්ග සංවර්ධන අධිකාරිය, ශ්‍රී ලංකන් ගුවන් සමාගම යන ආයතනවල ශේෂපත්‍ර ප්‍රතිව්‍යුහගත කිරීමේ උපාය මාර්ගය සඳහා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලබා දීලා තියෙනවා. දැන් මේක තාක්ෂණික කරුණක්. දැන් අපේ ලංකා ආණ්ඩුවේ ශේෂපත්‍රය සකස් කරන විට මේ ණය වගකීමක් මහා මාර්ග අධිවේග මාර්ග වත්කම. එතකොට මේ මහා මාර්ග අධිවේගී මාර්ග වත්කම් ණය විශාල ප්‍රමාණයක් තියෙනවා අධිවේගී මාර්ගවලට ගත්ත. එතකොට මේ ණය ටික මුදල් අමාත්‍යාංශයේ පවර ගන්නවා. වත්කම් වශයෙන් මුදල් අමාත්‍යාංශය යටතේ නෙමෙයි තියෙන්නේ, මාර්ග සංවර්ධන අධිකාරිය යටතේ රජයේ ශේෂපත්‍රයට පෙන්වන්න බැරි වෙනවා. ඒ නිසා අධිවේගී මාර්ග රජයේ ශේෂපත්‍රයේ වත්කමක් ලෙස පෙන්ව ගන්නවා. වගකීමක් ලෙස අර ණය ගෙවන ක්‍රමවේද සකස් කරගන්නවා. ලංකා විදුලි බල මණ්ඩලයට, ශ්‍රී ලංකන් ගුවන් සමාගමට මේවට තියෙන මහා දැවැන්ත මේ අර්බුදය විසඳ ගැනීම සඳහා උපාය මාර්ගික ක්‍රමවේදයක් තමයි මහා භාණ්ඩාගාරයේ සතු 100% සමාගමට පවරලා තියෙන්නේ. සේවකයන්ට කිසිදු මේ අස්වීමක් ඉවත්වීමක් වෙන්නේ කළමනාකරණය කරනවා එතෙක් ඒ කළමනාකරණ කටයුත්ත කෙරෙන්නේ සියල්ලම තීන්දු තීරණ ගැනීම කෙරෙන්නේ උපාය මාර්ගික කළමනාකරණ ක්‍රමවේදය පමණයි සාහන්‍ය සමාගම කරන්නේ අනික් කටයුතු කරන්නේ ආර්.ඩී.ඒ.ක යටතේ ඒකන්ද කාටක් ප්‍රශ්නයක් වෙන්නේ විස්තරාත්මකව අවශ්‍ය නම් ඔබතුමාලා මේ වෙන ප්‍රශ්නයක් මතු කළොත් නැත්නම් උපදේශක කාරක සභාවේදී මට විස්තරාත්මකව කියන්න පුළුවන්
හොඳයි බොහොම සිතුයි ස්ථාවර නියෝග 27/2 යටතේ ප්‍රශ්න අංක 2 ගරු සජිත් ප්‍රේමදාසමැතිතුමා
ගරු කථානායකතුමනි මේ අනුර කුමාර දිසානායක මන්ත්‍රීතුමා පොඩ්ඩක් විනාඩියක් ඉන්න එතුමා අහපු ප්‍රශ්නෙට ඔබතුමා උත්තරයක් දුන්නා මේ IMF කොන්දේසි යටතේ අලුත් තනතුරු අලුත් බඳවා ගැනීම ඒව මොකක්වත් කරෙන්නේ නැහැයි කියලා මම හිතන්නේ පොඩ්ඩක් සත්‍යවාදී වෙන්න ඕන බහුකාර්ය දෙපාර්තමේන්තුව කියලා දෙපාර්තමේන්තුවක් ඇති කරලා මම මේ ඒ 30,000ක් බඳවා ගත්ත එකට මේ විරුද්ධව කතා කරනව නෙමෙයි ඒව කරන එක මේක මානුෂීය ප්‍රශ්නයක් එක කරන්න 30,000කට රස්සා හම් වෙනවනම් ඒකට අපි සතුටුයි නමුත් උත්තරේ හැටියට ඔබතුමා දුන්නා IMF කොන්දේසි නිසා අලුත් තනතුරු වල පිහිටවන්නෙත් නැහැ අලුත් දෙපාර්තමේන්තුව ආරම්භ වෙන්නෙත් නැහැ අලුත් රැකියාව ලබා දෙන්නෙත් නැහැ කියලා ඒක ලබා දෙනවා මම ඔබතුමාගෙන් ඉල්ලීමක් කරනවා ඒ 30,000ට ලබා දුන්නා වගේම දේශපාලන පරිගැනීමට ලක්ුණු යහපාලන රජයේ වැඩ කටයුතු කරපු අයගේ රැකියාව අහිමි වෙලා තිබෙනවා 30,000ක් ඒ අයටත් ලබා දෙන්න ඔබතුමා කියන්න එපා IMF කොන්දේසි නිසා බහුකාර්ය දෙපාර්තමේන්තුවක් ඇති කරා බහුකාර්ය දෙපාර්තමේන්තුව ඇති කරලා ඒ අයට වෙනම තනතුරු ලබා දීලා ස්ථිර රජයේ රස්සා දුන්නා ඒකින්ද මේ IMF කිවිසුන් හිඳ මේක නොකරුණයි කියලා කියන්න එපා
කරු බන්දුල ගුණාද
මම ගරු විපක්ෂ නායකතුමාට සඳහන් කළේ කැබිනට් පත්‍රිකාවයි මේ සඳහන් කරලා තිබුණ මේ ක්‍රියාවලියට අදාළ කටයුත්ත මේ IMF ගිවිසුම කියන්නේ රට බංකොලොත් වීමෙන් පසු මේ ගරු සභාවට ණය ප්‍රතිව්‍යුහගත කරන්නේ හා
ගරු ඇමතුමා කෙටියෙන් කියුණානේ එතුමා
ඇහුවේ ඒක ගන්න වැඩපිළිවෙල.
ඔව් එතුමා
ඒක නිසා මේ වැඩපිළිවෙල යටතේ එවැනි බඳවා ගැනීම හිතුවක්කාර ලෙස මූල්‍ය විනය කඩකිරීම කරන්න බෑ. මේ ගරු සභාවත් ඒක දැනගත යුතු වෙනවා. අපි ගිවිසුමකට අස්සම් කරලා යන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් එක්ක 2027 වෙනකන් විස්තීර්ණ ණය පාසුකම් යටතේ කාගේ ආණ්ඩුවවත් එහි තියෙන විධිවිධාන වලට අනුව කටයුතු කරන්න ඕනේ. එහෙම කරන්නේ නැත්තම් දැම්ම කියන්නේ එහෙම කරන්නේ නැහැ කි.
හොඳයි. කරුවමත් ඔබතුමාගේ ප්‍රශ්න ඉදිරිපත්
කරන්න. නැවතත් වරක් කියනවා IMF ගිවිසුම කෙසේ
ඔබතුමාගේ ප්‍රශ්න ඉදිරිපත් කරා නම්
බහුකාර්ය දෙපාර්තමේන්තුවක් ආරම්භ කරලා 30,000කට ස්ථිර රැස්සා දීලා තියෙනවා. ඒක ගැන
බහුකාර්ය දෙපාර්තමේන්තුව පිටිවෙ IMF එකේ ගිවිසුමට එන්න කලින් විපක්ෂ නායකතුමා.
ඒක අහිමි වුණා. දේශපාලන පරිගැනීම නිසා ඒ අයවත් ස්ථිර
ඔබතුමාගේ ප්‍රශ්න ඉදිරිපත් කරන්න.
හරියයි. 27/2 ප්‍රශ්නය මෙරට ආබාධ සහිත පුද්ගලින් මුළු ජනගහනයෙන් 8.7% බව 2012 වසරේදී සිදු කළ ජනහා නිවාස සංගණනයේදී හඳුනාගෙන තිබෙනවා. නමුත් මේ වන විට වසර ගණනාවක් පුරාවට ආබාධිත පුද්ගලින් සම්බන්ධයෙන් කිසිදු සංගණනයක් සිදු නොකරපු නිසා මෙරට සිටින ආබාධිත ප්‍රජාවන්ගේ ප්‍රමාණය නිසකවම මීට වඩා වෙනස් අගයක් ගැනීමේ හැකියාවක් තිබෙනවා. අත්‍යවශ්‍යෙන්ම 116,000ක් පමණ ආබාධිත ප්‍රජාව සිටිනවායි කියන එක තමයි 2012 ගණනය කරලා තිබෙන්නේ. එසේම පෙර කී ජනසංගණනයේදී භාවිතා කරන ලද ක්‍රමවේදයන් හේතුවෙන් ආබාධිත පුද්ගලින් විශාල ප්‍රමාණයක් එම ගණයට ඇතුළත් වී නැති බවත් වාර්තා වෙනවා. 2003 වසරේ ආබාධ සහිත පුද්ගලින් සම්බන්ධ ජාතික ප්‍රතිපත්තිය National Policy on Disability ප්‍රකාශයට පත් කර තිබෙනවා. එසේම ශ්‍රී ලංකා රජය විසින් 2016 වසරේදී එක්සත් ජාතීන්ගේ ආබාධ සහිත පුද්ගලින්ගේ අයිතිවාසිකම් ප්‍රඥප්තිය International Convention on the Rights of Persons with Disabilities CRPD අපරානුමත රැටිෆයිඩ් කිරීමත් සමග මෙරට ආබාධ සහිත පුද්ගලින්ගේ අයිතිවාසිකම් ස්ථාපිත කිරීමට අවශ්‍ය නීතිමය ප්‍රතිපාදන දේශීය වශයෙන් ඇති කිරීමට රජයට නෛතික බැඳීමක් තිබෙනවා. නමුත් ඒ සම්බන්ධයෙන් රජය සිය සක්‍රීය දායකත්වය ලබා දෙන බවක් නම් පෙනෙන්නටම නැහැ. විශේෂයෙන්ම යම් පුද්ගලයෙකුගේ ආබාධිතතාවය අපවැනි රටවල්වල මුළු පවුල් ඒකකයකටම බලපෑමක් සිදු කරන නිසා ලංකාව තුළ ආබාධිතභාවය හේතු කොටගෙන පීඩාවට පත්වන පවුල් ඒකක විශාල ප්‍රමාණයක් තිබෙනවා. මේ නිසා රජය මේ සම්බන්ධයෙන් සුවිශේෂී අවධානය යොමු කර ආබාධිත ප්‍රජාවට සාමාන්‍ය ජනතාව මෙන් අනෙකුත් සියලු පහසුකම් භුක්ති විඳීමට අවශ්‍ය පසුබිම සකස් කර දීම කළ යුතු වෙනවා. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මීට දින කිහිපයකට පෙර අපි ජාත්‍යන්තර ආබාධිත ප්‍රජාවගේ දිනයත් අපි සැමරුවා. ඒ පදනම මත මම විශේෂයෙන්ම මේ ප්‍රශ්න ටික අහන්නට කැමතියි. 2004 වසරේදී පමණ මූලික කෙටුම් පදනමකින් ආරම්භ වී වසර ගණනාවක් තුළ සමාජ සේවා අමාත්‍යංශය විසින් පිහිටුවන ලද විවිධ කමිටු හරහා සංශෝධනයන්ට ලක්ව ආබාධිත සහිත පුද්ගලින්ගේ අයිතිවාසිකම් සම්බන්ධ නව පනත සකස් කර අවසන්ද? එසේනම් මේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට රජය අපේක්ෂා කරන්නේ කවදා? නොයසේනම් ආබාධිත ප්‍රජාවට වැදගත් වන මෙම පනත් සකස් කිරීම සම්බන්ධයෙන් මෙතරම් මන්දගාමී පිළිවෙතක් රජය අනුගමනය කරන්නේ ඇයි? 2014 වර්ෂයේ එළිදැක් වූ ආබාධ සහිත පුද්ගලින්ගේ ජාතික ක්‍රියාකාරී සැලැස්ම National Action Plan on Disability ප්‍රායෝගිකව ක්‍රියාත්මක වීම සම්බන්ධව රජයේ සෑහීමකට පත්වන්නේද? නොයසේනම් එම ක්‍රියාකාරී සැලැස්ම ක්‍රියාත්මක කරවීමට පවතින බාධා කවරේද? ආබාධිත ප්‍රජාව සම්බන්ධ කටයුතු කිසිසේත්ම එක් අමාත්‍යංශයකට පමණක් සිදු කරන්නට බැහැ. එය අමාත්‍යංශ ගණනාවකගේ සම්බන්ධීකරණයෙන් සිදු කළ යුතුව තිබේ. ආබාධ සහිත පුද්ගලයින් සවිවල ගැනීමට ඔවුන් වෙනුවෙන් ස්ථාපනය කළ යුතු විවිධ වූ අයිතිවාසිකම් සියල්ලක්ම වෙනුවෙන් රජයේ අමාත්‍යංශවලින් ඉටුවිය යුතු විවිධ ක්‍රියාකාරකම් කාර්යභාරයන් ඉටු කරවා ගන්නට අමාත්‍යංශවලට නියෝග නිකුත් කිරීමේ බලයක් සහිතව වෙනමම යාන්ත්‍රණයක් ඇති කළ යුතු වෙනවා. එය ජනාධිපති කාර්යාලය හෝ අග්‍රාමාත්‍ය කාර්යාලය මගින් මෙහෙවන බල සහිත තැනක් වෙන්නට ඕන. එසේම එක්සත් ජාතීන්ගේ ආබාධ සහිත පුද්ගලින්ගේ ප්‍රඥප්තියට අනුකූලව ශ්‍රී ලංකාව තුළ ආබාධ සහිත පුද්ගලයින් සම්බන්ධ නීති හා ප්‍රමිතීන්වල ක්‍රියාකාරීත්වය අධීක්ෂණය සඳහා ස්වාධීන අධීක්ෂණ යාන්ත්‍රණයක් පිහිටුවිය යුතු වෙනවා. මේ සඳහා ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම් සභාවේ වෙනම කොමසාරිස්වරයෙකු පත්කිරීම හෝ වෙනත් ස්වාධීන යාන්ත්‍රණයක් පිහිටුවීමට හෝ රජය කටයුතු කරන්නේද? ඒ සම්බන්ධ නෛතික ප්‍රතිපාදන යෝජිත පනතට ඇතුළත් කර තිබේද? නොයසේනම් මේ මන්ද 1996 අංක 28 දරණ ආබාධ සහිත තැනැත්තන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේ පනත Protection of the Rights of Persons with Disabilities Act 90 ඔවුන් රැකියාවලට හෝ අධ්‍යාපන ආයතනවලට ඇතුළත් කර ගැනීමේදී වෙනස් කොට සැලකීමක් හෝ සීමාවන්ට ලක්වීමක් නොවිය යුතුයි. මෙම අයිතිවාසිකම් තවමත් ආබාධිත ප්‍රජාවට නිසි අයුරින් හිමි නොවන බව රජයේ දැනුවත්ද? එය නිවැරදි කිරීමට රජයේ ගෙන ඇති පියවර මොනවාද? රාජ්‍ය ආයතනවල මේ වන විට විවිධ ආබාධ සහිත පුද්ගලින් කොපමණ සංඛ්‍යාවක් සේවය කරන්නේද? තවදුරටත් ආබාධ සහිත පුද්ගලින්ගේ සේවා නියුක්තිය වැඩි කිරීමට රජයේ සතුව ප්‍රතිපත්තිමය හා ප්‍රායෝගික වැඩපිළිවෙළ කුමක්ද? ගරු සභානායකතුමා, මතක් කරන්න කැමතියි දිවංගත රණසිංහ ප්‍රේමදාස මැතිතුමාගේ යුගයේ වෙනමම චක්‍රලේඛයක් නිකුත් කරා රාජ්‍ය සේවයට බඳවා ගැනීම වලින් ආබාධිත ප්‍රජාවට 3%ක වෙනමම වෙන්කිරීමක් ක්‍රියාත්මක කරන්නයි කියලා. හැබැයි අද ඒක ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඒක මම බොහොම පැහැදිලිව ප්‍රකාශ කරන්නට ඕන. ඒක ක්‍රියාවට නංවන්න ඔබතුමාලා කටයුතු කරනවා. නව පොදු ස්ථාන ඉදිකිරීමේදී හා දැනට පවතින පොදු ස්ථානයන්හි ආබාධිත ප්‍රජාවගේ ප්‍රවේශ පහසුකම් පිළිබඳ ප්‍රමිති එනම් 2006 අංක 1 දරණ ආබාධ සහිත පුද්ගලින්ගේ පොදු ස්ථානවලට ප්‍රවේශ අයිතිවාසිකම් සම්බන්ධ රෙගුලාසි ක්‍රියාත්මක වෙන්නේ නැහැ. මේ සම්බන්ධයෙන් රජයේ දැනුවත්ද? එසේනම් එම තත්ත්වයන් නිවැරදි කිරීමට රජයේ ගෙන ඇති පියවර කවරේද? ආදායම් රහිත ආබාධ සහිත පුද්ගලින්ට රජයේ ලබා දෙන දීමනාව ප්‍රමාණවත් යයි රජයේ සිතන්නේද? නොයසේනම් මෙම දීමනාව තවදුරටත් ඉහළ නැංවීමට පියවර ගන්නේද? ආබාධ සහිත පුද්ගලින්ගේ සෞඛ්‍ය වියදම්, ගමනාගමන වියදම්, ඔවුන්ට අවශ්‍ය උපකරණ සඳහා දැරිය යුතු වියදම් ඉතා අධික බැවින් වැඩි ආදායම් උපයන ආබාධ සහිත පුද්ගලින් සඳහා යම් ආදායම් බදු සහනයක් ලබා දිය නොහැකිද? එසේනම් මේ සඳහා රජයේ ගෙන ඇති පියවර කවරේද? ආබාධ සහිත පුද්ගලින් විසින් භාවිතා කරන උපාංග හා උපකරණ සඳහා පනවා ඇති ඉහළ ආනයන බදු හේතුවෙන් මෙම උපාංග සහ උපකරණවල මිල ඉතා ඉහළයි. ඒ සම්බන්ධයෙන් රජයට දිය හැකි සහනය කුමක්ද? ගරු සභානායකතුමනි, ආබාධ සහිත පුද්ගලින්ගේ ඒ උපකරණ වලටත් වැට් එක ගහනවයි කියලා අපිට ආරංචි. ඉතින් විශේෂයෙන්ම ඉල්ලීමක් කරන විවාද නෙමෙයි මම මේ ප්‍රශ්නෙට උත්තරයක් ඉල්ලන්නේ. විශේෂයෙන්ම ඉල්ලීමක් කරන මේ ආබාධිත ප්‍රජාවගේ උපකරණ වලට ගහන වැට් එක හරි ඉවත් කරන්න දෙයි කියලා මම ඉල්ලීමක් කරනවා. ආබාධ සහිත පුද්ගලින්ට දේශීය රක්ෂණ සමාගම් මගින් සෞඛ්‍ය රක්ෂණාවරණයක් ලබා ගැනීමටත්, බැංකු මගින් ණය පහසුකම් ලබා ගැනීමටත් පවතින බාධා ඉවත් කිරීමට රජයේ කටයුතු කරන්නේ. ඒ සඳහා ගෙන ඇති පියවර මොනවාද? මෙන්න මේ ප්‍රශ්නය බොහොම වැදගත් ප්‍රශ්නයක්. විශේෂයෙන්ම 2012 සංගණනයට අනුව 116,000 මේ රටේ ආබාධිත ප්‍රජාව වෙනුවෙන් මම මේ ප්‍රශ්නය ඇහුවේ. මේ ප්‍රශ්නයට විධිමත් පිළිතුරක් ලබා දෙන්න කියලා ඉල්ලීමක්
කරා.
තනායකතුමනි, ඉදිරි දිනයකදී මේ ප්‍රශ්නයට පිළිතුරු දෙන්න බව දැනුම් දීලා තියෙනවා.
පුද්ගලික කරුණු පැහැදිලි කිරීම ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී සෙල්ලරාජා කජේන්ද්‍ර මෙතුමා. ගරු ඉන්දික
ප්‍රදි
කජේන්ද්ර
මෙතුමා, ප්‍රදි සභානායකර් அவர்களே, கடந்த 4ஆம் திகதி இந்த அவையிலே நீதியமைச்சர் கௌரவ விஜயதாச ராஜபக்ச அவர்கள் தன்னுடைய உத்தியோகபூர்வமான அமைச்சரவை நிலைப்பாடுகளை அறிவிக்கின்ற அவருடைய உரையிலே கூறிய கருத்துக்கள் என்னையும் என்னுடைய கட்சியினுடைய தலைவர் கஜேந்திரகுமார் பொன்னம்பலம் அவர்கள் மீதும் சேறு பூசுகின்ற விதமாகவும் உண்மைக்கு புறம்பானதாகவும் ஒரு அப்பட்டமான பொய்களை கூறுவதாகவும் அமைந்திருக்கின்றது. அது தனிப்பட்ட ரீதியிலே எங்களுக்கு மிகப்பெரும் அவதூறை ஏற்படுத்துவதாக அமைந்திருக்கின்றது. அந்த வகையிலே அவர் குறிப்பிட்டிருக்கின்றார், நான் பல்கலைக்கழகத்தில் கல்வி கற்ற காலப்பகுதியில் மாணவர் அமைப்புகளில் இருந்து பல ஆயிரக்கணக்கானவர்களுடைய படுகொலைக்கு நான் காரணமாக இருந்திருக்கிறேன் என்று சொல்லி ஒரு ஆதாரமற்ற அப்பட்டமான பொய்யொன்றை கூறி என் மீது சிங்கள மக்கள் வெறுப்படையக்கூடிய விதமாக ஒரு பொய்யான கருத்தை வெளிப்படுத்தியிருக்கிறார். அதன் மூலமாக இந்த சபையை மிக தவறாக வழிநடத்தியிருக்கிறார். சிங்கள மக்களை மட்டுமல்ல ஒட்டுமொத்தமான நாட்டு மக்களையும் மிக தவறாக வழிநடத்தியிருக்கின்றார். ஒரு அமைச்சராக, ஒரு நீதி துறைக்கு பொறுப்பாக இருக்கக்கூடிய ஒரு அமைச்சராக ஆதாரமற்ற பொய்க் குற்றச்சாட்டுகளை அவர் முன்வைத்ததை நான் மிகவும் வன்மையாக கண்டிக்கின்றேன். அவர் பகிரங்கமாக இந்த தவறான செயல்பாட்டிற்காக அவர் மன்னிப்பு கேட்க வேண்டும். அவர் தன்னுடைய பதவியை ராஜினாமா செய்ய வேண்டும். என்னுடைய கட்சியினுடைய தலைவர் கஜேந்திரகுமார் பொன்னம்பலத்தை ஒரு மோசமான ஒரு இனவாதியாகவும், அவருடைய பாட்டனாரை ஒரு இனவாதியாகவும், தமிழ் மக்களுக்கு எதிராக, மலைய மக்களுக்கு எதிராக செயல்பட்டார் என்றும், ஒரு அப்பட்டமான பொய்யை, ஒரு நீதியமைச்சராக இருந்து கொண்டு 48ஆம் ஆண்டிலே கொண்டுவரப்பட்ட இந்திய பாகிஸ்தானிய சட்டம் 48ஆம் ஆண்டு கொண்டுவரப்பட்ட பொழுது ஜிஜி பொன்னம்பலம் அவர்கள் எதிர்கட்சி வரிசையிலே இருந்திருந்தார். அப்பொழுது அந்த சட்டத்திற்கு எதிராக அவர் வாக்களித்திருந்தார். ஆனால் அப்படி இருந்தும் அது தொடர்பாக ஒரு அப்பட்டமான பொய்யை சொல்லி எங்களுடைய கட்சி தலைவர் மீதும் சேறு பூசுவதற்கு முயற்சி செய்திருந்தார். அதற்குரிய பிரதானமான காரணம், கௌரவ பிரதி சபாநாயகர் அவர்களே, கடந்த வாரம் வடக்கு கிழக்கு முழுவதும் தமிழ் மக்கள் தங்களுடைய உறவுகளை நினைவு கூறுகின்ற நினைவேந்தல் நிகழ்வுகளிலே அதற்காக தயாராகி கொண்டிருந்தார்கள். அந்த சந்தர்ப்பத்திலே அந்த நினைவேந்தலை நிறுத்துவதற்கு அரசு திரைமறைவிலே நடவடிக்கை எடுத்துக் கொண்டிருந்தது. சர்வதேச மட்டத்திலே ஜனாதிபதி ரணில் விக்ரமசிங்கவும் இதே நீதியமைச்சரும் கடந்த காலங்களிலே தாங்கள் இந்த நினைவேந்தல்களை நடத்துவதற்கு தாங்கள் முழு சுதந்திரங்களை கொடுத்திருக்கிறோம் என்று சொல்லி அவர்கள் வாக்குறுதி அளித்திருக்கின்றார்கள். உலக நாடுகளிடமிருந்து நிதியுதவிகளையும் ஏனைய உதவிகளையும் பெற்றுக் கொள்வதற்காக இங்கே மனித உரிமைகள் பேணப்படுவதாகவும் தமிழ் மக்களுடைய சகல உரிமைகளும் மதிக்கப்படுவதாகவும் காட்டிக்கொண்டு மறுபுறத்திலே தமிழர்களை முழுமையாக ஒடுக்குகின்ற ஒரு செயல்பாடு முன்னெடுக்கப்பட்டிருந்தது. குறிப்பாக அந்த நினைவேந்தல் நிகழ்வு 27ஆம் தேதி நடைபெறுவதை தடுப்பதற்கு கிழக்கு மாகாணம் முழுவதிலும் போலீசாரை பயன்படுத்தி மிக பெரும் அச்சுறுத்தல்களும் அட்டூழியங்களும் அரங்கேற்றப்பட்டுக் கொண்டிருந்தது. அந்த சந்தர்ப்பத்திலே கிழக்கு மாகாணத்திலிருந்து மக்கள் எங்களோடு தொடர்பு கொண்டு அங்கே வருமாறும் போலீசாருடைய நீதிமன்றங்கள் அனுமதித்திருக்கின்ற போதும் கிழக்கு மாகாணத்திலே மூதூர் நீதிமன்றம் தவிர ஏனைய நீதிமன்றங்கள் அனைத்தும் அந்த நினைவேந்தல்களை செய்வதற்கான உரிமை இருக்கிறது என்ற அடிப்படையிலே நினைவேந்தல்களை செய்ய முடியும் என்று சொல்லி கட்டளைகளை வழங்கியிருந்த நிலையில் அந்த கட்டளைகளுக்கு மதிப்பளிக்காமல் போலீசார் அராஜகமான முறையிலே அந்த நினைவேந்தல்களை குழப்புவதற்கான முயற்சிகளில் ஈடுபட்டுக் கொண்டிருந்த பொழுது பொதுமக்கள் தொடர்பு கொண்டு எங்களை அங்கு வருமாறு கேட்டுக்கொண்ட அடிப்படையிலே நாங்கள் கிழக்கு மாகாணத்திற்கு சென்றிருந்தோம். அந்த வகையில் எங்களுடைய கட்சித் தலைவர் கஜேந்திரகுமார் பொன்னம்பலம் அவர்கள் அம்பாறை மாவட்டத்தில் கஞ்சிகுடிச்சாறு பகுதிக்கும் நான் மட்டக்களப்பு மாவட்டத்திலே திறவை பகுதிக்கும் சென்றிருந்தோம். அதன் காரணமாக மட்டக்களப்பு கிழக்கு மாகாணத்திலே அந்த நினைவேந்தல் நிகழ்வுகள் போலீசாரினால் திட்டமிட்டு குழப்பப்பட்ட செயல்பாடுகள் மிக அது பட்டவர்த்தனமாக வெளிப்படுத்தப்படக்கூடிய ஒரு சூழல் ஒன்று உருவாகியிருந்தது. நாங்கள் அங்கே சென்றிருக்காவிட்டால் போலீசாருடைய அச்சுறுத்தல்கள் காரணமாக மக்கள் அந்த நினைவேந்தலை செய்ய முடியாத ஒரு நிலைமை ஏற்பட்டிருக்கும். அந்த இடத்திலே நீங்கள் சொல்லியிருக்க முடியும் மக்களுக்கு அதில் அக்கறை இல்லை, மக்கள் அதையெல்லாம் மறந்து விட்டார்கள் என்று. ஆனால் ஒரு உச்சபட்சமாக பயங்கரவாத தடைச்சட்டத்தை பயன்படுத்தி மக்களை அச்சுறுத்தி துப்பாக்கி முனையிலே தான் அந்த நினைவேந்தல்களை தடுப்பதற்கான முயற்சிகள் மேற்கொள்ளப்பட்டது. இவ்வாறு நாங்கள் அங்கே சென்று அந்த மக்களுடைய இந்த அரசியலமைப்பு இந்த நாட்டினுடைய அரசியலமைப்பு சொல்லுகின்ற அவர்களுடைய அடிப்படை உரிமைகளில் ஒன்றான அந்த நினைவேந்தல் உரிமையை கூட்டு நினைவேந்தல் உரிமையை அவர்கள் அனுஷ்டிப்பதற்குரிய வழிவகைகளை போலீசாருடைய தடைகளை சுட்டிக்காட்டி போலீசார் இடையூறு செய்யக்கூடாது என்பதை சுட்டிக்காட்டி மக்களோடு நின்று நாங்கள் அந்த காரியங்களை செய்ததன் காரணமாக போலீசாருடைய அட்டூழியங்கள் அடக்குமுறைகள் வெளிவந்திருந்த ஒரு சூழலிலே இந்த அரசாங்கத்தினுடைய நிகழ்ச்சி நிரல் இரட்டை முகம் அம்பலமாகி இருந்த நிலைமையிலே அதை சகித்துக் கொள்ள முடியாத நிலைமையில் அரசினுடைய தவறுகளை மூடி மறைப்பதற்காக போலீசுடைய பயங்கரவாத செயல்பாடுகளை மூடி மறைப்பதற்காக பயங்கரவாத தடைச்சட்டத்தை தாங்கள் சாதாரணமாக பொதுமக்களுக்கு எதிராக பயன்படுத்த மாட்டோம் என்று சர்வதேச மொத்திற்கு கொடுத்த வாக்குறுதிகளை மீறி பயங்கரவாத தடைச்சட்டம் தமிழர்கள் மீது பாய்ந்திருப்பதை மூடி மறைப்பதற்காக எங்களுடைய கட்சித் தலைவர் இந்த அவையிலே அங்கே நடைபெற்ற அந்த அட்டூழியங்களை பட்டவர்த்தனமாக வெளிப்படுத்தியதை சகித்துக் கொள்ள முடியாத நிலைமையிலே நீதியமைச்சர் விஜயதாச ராஜபக்ஷ அவர்கள் இந்த இடத்திலே அப்பட்டமான பொய்களை எனக்கு எதிராகவும் என்னுடைய தலைவருக்கு எதிராகவும் பதிவு செய்திருக்கின்றார். இந்த கருத்துக்களை நாங்கள் மிக வன்மையாக கண்டிக்கின்றோம். நாங்கள் அந்த நீதியமைச்சரிடம் மட்டுமல்ல இந்த அவையிலே ஆட்சியில் இருக்கக்கூடிய அமைச்சர்கள் அனைவரிடமும் நாங்கள் வினயமாக கேட்டுக் கொள்கின்ற விடயம் என்னவென்று சொல்லி சொன்னால், தயவு செய்து இந்த நாட்டிலே இந்த சிங்கள பௌத்த மேலாதிக்க போக்கின் காரணமாகத்தான் இந்த நாட்டிலே தமிழிலஞ்சர்கள் ஆயுதம் ஏந்தினார்கள். அந்த ஆயுத போராட்டம் இந்த தீவிலே மிகப்பெரும் ஒரு இரத்த ஆறு உருவாகுவதற்கு உங்களுடைய இனவாத போக்குகள் தான் காரணமாக இருந்தது. அந்த போராட்டம் ஒரு நியாயமான தமிழ் மக்களுடைய உரிமைக்கான போராட்டமாக இருந்த போதும் அதை பயங்கரவாத முத்திரை குத்தி தமிழ் மக்கள் மீது ஒரு இனப்படுகொலை செய்து நீங்கள் அதை முடிவுக்கு கொண்டு வந்திருக்கிறீர்கள். துரதிருஷ்டவசமாக எங்களுடைய உரிமை போராட்டம் முடிவுக்கு வந்த பிற்பாடு நாங்கள் எங்களுடைய மக்களின் உரிமை ஜனநாயக ரீதியாக இந்த நாட்டினுடைய சட்ட திட்டங்களுக்கு கட்டுப்பட்டு நின்று இந்த நாட்டினுடைய ஒட்டியாட்சி முறைமையை ஒழித்து அழிவுக்கு காரணமாக இருக்கிற ஒட்டியாட்சி முறைமையை ஒழித்து ஒரு சமஸ்தி அரசியலமைப்பை கொண்டு வர வேண்டும் என்று நாங்கள் குரல் கொடுப்பது தவறா? தமிழ் தேசம் உரிமை சுயநிர்ணய உரிமை அங்கீகரிக்கப்பட்ட அடிப்படையில் ஒரு தீர்வு வேண்டும் என்று கோருவது தவறா? எங்கள் மீது இனப்படுகொலை செய்த ராணுவத்திற்கு எதிராக ஒரு சர்வதேச குற்றவியல் விசாரணை நடத்தப்பட வேண்டும் என்று கேட்பது தவறா? இதை நீங்கள் சிந்தித்து பார்க்க வேண்டும். தயவுசெய்து சிங்கள மக்களுக்கு பொய் சொல்லாதீர்கள், சிங்கள மக்களுக்கு உண்மைகளை சொல்லுங்கள். நாங்கள் இந்த மன்றத்திலே வந்து பிரிவினை பற்றி பேசவில்லை. நாங்கள் இந்த நாட்டிலே சிங்கள மக்களோடு ஐக்கியமாக வாழ வேண்டும் என்பதற்காக ஒட்டியாட்சியை ஒழியுங்கள், சமஸ்தியை கொண்டு வாருங்கள் என்று கோருகின்றோம். நான் கௌரவ பிரதி சபாநாயகரிடம் நான் கேட்க விரும்புகின்றேன். நான் பல்கலைக்கழக மாணவனாக இருந்த பொழுது இத்தாவில் பகுதியில் இருந்த நேரம் கொடுங்கள். நான் பல்கலைக்கழக மாணவனாக இருந்த பொழுது பழை பகுதியிலே ராணுவத்தினரால் மனித கடியங்களாக பயன்படுத்தப்பட்ட 5000-க்கும் அதிகமான தமிழ் மக்களை மீட்டெடுப்பதற்காக நான் குரல் கொடுத்திருக்கிறேன். படுகொலை செய்யப்பட்ட நிமர்நாயன் அவர்களுடைய படுகொலைக்கு நான் நீதி கோரியிருக்கிறேன். அதேபோன்று யுத்தத்தை நிறுத்தி தமிழ் மக்களுடைய பிரச்சினைக்கு புலிகளோடு பேசுங்கள், தேச முறைமை அங்கீகரிக்கப்பட்ட அடிப்படையில் ஒரு சமஸ்தி தீர்வை கொண்டு வர முயற்சி செய்யுங்கள் என்று நாங்கள் பல்கலைக்கழகத்திலே மாபெரும் மக்கள் எழுச்சி நிகழ்வை செய்திருக்கிறோம். அந்த நான் முடிக்கிறேன், ஒரு நிமிடம் கொடுங்கள். அந்த கொடிய யுத்த சூழலில் கூட பல்கலைக்கழகம் அந்த மிக மோசமான படுகொலைகளை ராணுவம் அரங்கேற்றிக் கொண்டிருந்த பொழுது ஒரு பல்கலைக்கழக மாணவருக்கு கூட
நாட்டினுடைய ஐக்கியத்தை
garu kata
ni itu mah pahedili kiri
mah me sambandin mukadam me
ikam berzi ekat awasta awden pulu angka mah garu
mantra
itu mah me pujil kepal tarun pahedili kiri mah
emne tahari hari berzi mukadam ikam mukadam
garu mantra ekat awasta awden pulu angka mah
ya kena sampurne mah berzi
pandai bawa misiti ekat awasta awden me garu indikan urudam itu mah
niaja kata naik itu mani Mekarunu pahedili kiri makkaran nona, makudah ada udewaruit matukara me viduri balap panat sambandin. Eni sa pahedili ume sabana ekatuma egan kiuwa bishe bar ematuma heta dawse prakasya karno akela. Api wagaki makin kienawa kisibu me laaku me aurudak tisse me viduri balap panat sansodene karan kamiru pihitola e antranya kriyatma kavenawa. Eka api parlimen tuat paksi paksi menteri orunta ginalla. Pahedili kerla kiuwa, ekat sambandhe vechcha mantri voru inno, eva game me dinavakavan yodagati niyamita kaalita me katayutu karanna, idi enisa e katayutu kisima velawaka kolaya wahala hangala karana katayutta nemeyi kiyana eka me garu sabhawata kiyenawa, heta dawase vidili bala ematuma pahediliyuma me sambandhen prakashayak karanawa kiyala katha karala thiyenawa, ekama mama e karanawa nemeyi garu niyojja kathanayakathumani, iye dawaseth meweni siddiyak siddha una, mokada me vidili bala mandalaya kiyanne paribhayoka Asulaksya paman kandai mak kek katit itu kerana dewanta ayatnya. Ewa game sevo kyo visipanda agat wada pirisak kek katit itu kerana ayatnya. Merate manghitanne dewanta biaya par ya. Ini enisa make lesi agat takala make me desa panle bawita agat lakkaran nipaki nengka mukade iye dawse garu janadi patuma patkarla tienno ansi adikshan karak sabah me karak sabah wak thula sakatcha vela tienno me vidulubila sansodine kiri me sambande. Ini me විදුලි බිල සංශෝධනය කිරීම ලබන වසරේ අප්‍රේල් මාසේ සංශෝධනය වෙන්න තිබිච්ච එක මේ වසරේ මේ පුරෝකථනය කරලා තිබිච්ච වර්ෂාපතනය සහ මේ කටයුතු වලදී විදුලි බල මණ්ඩලයට ලැබිච්ච වාසිය උපයෝගී කරගෙන අපි සැලසුම් කරලා තියෙනවා ජනවාරි මාසෙ වෙද්දී නව විදුලි බල සංශෝධනයක් ගේන්න. එතනදී මේ ආර්ථික අර්බුදයේ බලපෑම සමනය කිරීමේ කියන ආංශික අධීක්ෂණ කාරක සභාවේ මේක සාකච්ඡා කරලා ඒ සාකච්ඡාවෙන් පස්සේ මාධ්‍ය සාකච්ඡාවක් තියලා ඒකේ සභාපතිතුමා කියලා තියෙනවා ලබන වසරේ ජනවාරි ඉඳලා විදුලි බිල වැඩි වෙන්න යනවා කියලා. හැබැයි අපි ආංශික අධීක්ෂණ කාරක සභාවල බොහොම වැදගත් තීන්දුව తీරන ගන්න മന്ത്രിවරු කටයුතු කරනවා සභාපතිවරු කටයුතු කරනවා. හැබැයි මේ වලේබොඩ മന്ത്രിතුමා මේකේ සභාපතිත්වයේ දරමින් මේක පාවිච්චි කරලා තියෙනවා දේශපාලනිකව එළියට ගිහිල්ලා මාධ්‍ය සාකච්ඡාවේ මේක කියන්නේ. ඒ නිසා අපි ගෞරවයෙන් ඉල්ලනවා ඒ වගේම ඒ සාකච්ඡාව පටිගත වෙච්ච දේවල් කරුණා කරලා පාර්ලිමේන්තුවට අමාත්‍යාංශයට ඉදිරිපත් කරන්න කියනවා. මොකද ඒකට මහජන උපයෝගිතා කොමිසම සම්බන්ධ වෙලා හිටියා. ඒකට වෙනත් කණ්ඩායම් සම්බන්ධ වෙලා හිටියා. අපි මේ සාකච්ඡාව අමාත්‍යාංශයේ ලබන සතියේ සූදානම් කරලා තිබුණේ විදුලි බල මණ්ඩලයත් මහජන උපයෝගිතා කොමිසමත් විතරක් නෙමෙයි. අනිත් විශේෂඥයින් ඉංජිනේරුවරුන් මේ ශේෂ්ත්‍රයේ නියැලෙන්නන් සියලු දෙනා එකතු කරගෙන නව විදුලි බල සංශෝධනය. එහෙම නැත්නම් මිල සංශෝධනය කිරීමට ඒගොල්ලන්ගේ අදහසුත් අරගෙන මොකද මේක දිගින් දිගට විවාදයටපත් වුණා. ඒ නිසා 114 සමහරු කිව්වා ඊට වඩා වැඩි මුදලක් අඩු කරන්න පුළුවන් කියලා සමහරු එළියේ ඉඳන් කතා කරනවා. ඒ නිසා විපක්ෂයට විශේෂයෙන් අපි ආරාධනා කරනවා ලබන සතියේ තියෙන සාකච්ඡාවට ඔයගොල්ලන්ගේ දැනුම තියන අයව සම්බන්ධ කරලා තාක්ෂණික දැනීම තියන අයව එකතු කරලා මේ සාකච්ඡාව තුළ ඔයගොල්ලන්ගේ අදහස දෙන්න. ඒ අදහස අපිට අරගත්තොත් අපිට පුළුවන් මේ සංශෝධනය අපිට ජනවාරි මාසය තුල සිද්ධ කරන්න.
හොඳයි. බොහොම ස්තුතියි. අවත් Garu mantuma deng, ematuma pahedili ekwa heta cabinet ematuma megana prakasaya karanawa kiyala den ada niyaya patra den 11 hamara welawa apita den ada dina niyamita vivada karanna puluwan kamak labenna e nisa e gana adahas dakkanna awasthawa denna puluwan kamak na garu varaprasada pilimunda prashna garu neethichana lakshman kiriyala ematuma
garu garu kathanayaka thumani varaprasada kadawima navweni parliamentu vipakshaya pradhana sangvidhayaka lesa ma කටිතු කරයි 2019 4 9 දිනති ආමප 19 1193 ස්ට්‍රෝක් 102 ස්ට්‍රෝක් 0.02 මගින් පාර්ලිමේන්තුවේ විපක්ෂයේ ප්‍රධාන සංවිධාන තන්ත්‍රට හිමිවේ යුතු පාසුවක් සදා අනුමැතිය ලබා දී ඇත. එමගින් විපක්ෂයේ ප්‍රධාන සංවිධායක තන්ත්‍ර සදා නියෝජ්‍ය අමාත්‍යවරුගේ හිමි දීමනා පෞද්ගලික කාර්ය මණ්ඩලය හා අනිකුත් පාසුකම් ලබා දීමට අනුමැතිය හිමි වී ඇත. එමෙන්න පාර්ලිමේන්තුවේ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක තන්ත්‍රට සමානව පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කතානායක කාරක සභා සභාපති තනතුරු සඳහා පාසුකම් හිමි වේ. කරුණු එසේ වුවත් කෝවිඩ් වසංගත තත්ත්වයේ හා රටේ පැවති ආර්ථික අපහසුතා සලකා බලා 2022.09 දිනැති නැවත ජනාධිපති කාර්යාලය විසින් නිකුත් කරන ලද රාජ්‍ය වේදන් කළමනාකරණය බැයින් වූ ලිපියෙන් රාජ්‍ය අමතිවරුන්ගේ නියෝජ්‍ය අමාත්‍යවරුන්ගේ කාර්යාලවල සේවයෙන් නියුක්ත කරවනු ලබන කාර්ය මණ්ඩලය 11 දක්වා අඩු කරන ලදී. පසුව නියෝජ්‍ය කතානායකවරයාට සහ වර්තමාන නියෝජ්‍ය කාරක සභා සභාපතිවරයාට ලබා දී තිබූ කාර්ය මණ්ඩලය සහ අනිකුත් පාසුකම් නැවත ප්‍රතිස්ථාපනය කිරීමට අනුමැතිය ලැබී ඇති බව දැනගන්නට ලැබිණි. එසේම පසුව අනුමත කළ විපක්ෂයේ නියෝජ්‍ය සංවිධායකවරුන් 2010 බදවා ගැනීම සීමාවලින් තොරව නිලධාරීන් බදවා ගැනීමට අනුමැතිය ලබා දුනි. ඒ අනුව පසුගිය දා භාගයේ කාර්ය මණ්ඩලයේද පෙර පැවති තත්ත්වයෙන් නැවත ලබා දෙන ලෙස ඉල්ලීමක් කළද ඒ සඳහා ලැබුණේ සීමා සහිත අනුමැතියකි. මෙසේ භාගයේ වැඩි වූ කාර්ය මණ්ඩලය සඳහා 4 දිනක් බදවා ගැනීම සඳහා සීමා සහිත අනුමැතියක් ලබා දීම ගැටළු සහගතය. කිසිසේත්ම ප්‍රායෝගික නොවන මේ තීරණය මගින් සමාන පාසුකම් හිමි පාර්ලිමේන්තු තනතුරු දරන මාහට අසමාන ලෙස සැලකීමක් සිදුකොට ඇත. එම නිසා මෙම තීරණය මගින් විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලෙස භාගයේ වරප්‍රසාද කඩවීමක් කඩ බැවින් මේ සම්බන්ධයෙන් ඔබතුමාගේ අවධානය යොමුකොට මාගේ වරප්‍රසාද කඩවීම සම්බන්ධයෙන් සොයා බලන ලෙස කාර්නික ඉල්ලා සිටිනු පැහැදිලි කරනව නම් ඔබතුමා දන්නවා ඔබතුමාට ආණ්ඩු පක්ෂ සංවිධායකතුමාට විපක්ෂ සංවිධායකතුමාට අපේ කාර්ය මණ්ඩලයට ඕන කෙනෙක් ගන්න පුළුවන් අපිට කැමති කෙනෙක්. දැන් මේ 4 දෙනා වෙනුවෙන් අර කොවිඩ් කාලේ 4 දෙනෙක් නැවැත්තුවා. ඒ අය නැවත අපිට කැමති අය බදවා ගන්න කියලා කැබිනට් පත්‍රිකාවක් දැම්ම ගරු අග්‍රාමාත්‍යතුමා. ඒක ප්‍රතික්ෂේප වුණා. මට කියලා දෙනවා රජ්‍ය සේවකයන් ගන්න කියලා. දැන් ඔබතුමාගේ කාර්යාල මණ්ඩලේ රජ්‍ය සේවකයන් ගන්න පුළුවන්ද? ඔබතුමත් කැමති කෙනෙක් කරන් තියෙන්නේ. ආණ්ඩු පක්ෂයේ සංවිධායකත් එහෙමයි. මේ මං දන්නේ මොන හේතුව නිසා මේ කිව්වද කියලා. පස්සේ මට දැනගන්න ලැබුණා මම මේ පාර්ලිමේන්තුව කතා කරන නිසා ඕක දෙන්න එපා කියලා. කියලා කැබිනට් එකේ කිව්වා කියලා. ඒ අසත්‍යද එහෙන මොකද්ද හේතුව ප්‍රතික්ෂේප කරන්නේ? මොකද්ද හේතුව මට විතරක් මොකද කියන්නේ රජ්‍ය සේවකයන් බදවා ගන්න කියලා මගේ ස්ටාෆ් එකට? අනිත් ඔක්කොමලට දීලා තියෙනවා කැමති කෙනෙක් බදවා ගන්න. රජ්‍ය සේවකයන්ද අපිත් එක්ක වැඩ කරන්නේ.
හොඳයි ගර්මන්තයන් ගැන අවධානය
යොමු. ඉතින් මේක පැහැදිලිව පරිගැණීමක්. මම කඩකාරී වෙන අග්‍රාමතුතුමාට මගේ තුමා කීප සැරයක් කතා කරනවා මේක ගැන.
හොඳයි ඒක ගැන අවධානය යොමු කරන්න කියනවා. ගරු සනත් නිසන්ත මැතිතුමා. ඔව් කිරියල් මැතිතුමා.
මේ සතිවාරයේ අවසන් වෙන කලින් වරප්‍රසාද කමිටුවට මේක දාලා මට සාධාරණ ඉෂ්ට කරන්න කියලා.
නෑ බොහොම සිතේ. සනත් නිසන්ත
ගරු. නෑ පොඩ්ඩක් ඉන්න බෑ.
ඔව්. ඔව් ගරු මහින්ද රාජපක්ෂ මැතිතුමා.
එතුමාට අයිති. එයාට අඩු කරන්න බෑ.
හොඳයි ඒ ගැන අවධානය යොමු කළ ඔබතුමාට. ගරු සනන් නිසාන්ත මැතිතුමා ඔබතුමාගේ වරප්‍රසාද පාස.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි.
ඔව් කිරේල් මැතිතුමා.
ඔබතුමා ඊළඟ සැරේ ඔබතුමා කැබිනට් එකට ගියාම ඔබතුමා නැහැ නේද? මට අපතකුණා හිටු දන්නත්
කැබිනට් එකේ
ඉන්න ඕන.
ගරු වරප්‍රසාද ප්‍රශ්නය ඉදිරිපත් කරන්න අවස්ථාව ඉල්ලනවා. මං විශේෂයෙන්ම මේ වරප්‍රසාද ප්‍රශ්නය ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙන්නේ 2023 නොවැම්බර් මාසේ 21 වෙනි දින පෙරවරුවේ පාර්ලිමේන්තු සභාගර්භයේ සිදුවීම සම්බන්ධයෙන්. විශේෂයෙන්ම 2023/11/22 දින ගරු කතානායකතුමා විසින් පාර්ලිමේන්තුවේ කටයුතු ආරම්භ කිරීමට පෙර නිවේදනයක් කරමින් එකී සිද්ධිය සම්බන්ධයෙන් සති දෙකක කාලයක් පාර්ලිමේන්තු රැස්වීමට සහභාගී වීම තහනම් කරන ලැබුවා. එවැගේම ගරු නියෝජ්‍ය කතානායකතුමනි 2023/11/21 වෙනි දින සිදු වූ සිද්ධිය සම්බන්ධයෙන් මගේ කනගාටුව ප්‍රකාශ කරනවා. ඒ වගේම ඒ සිදු නොවිය යුතු කාරණයක් බව මම විශ්වාස කරනවා. මෙම තත්ත්වය පත්වීමට හේතු කාරණා මම විශේෂයෙන් ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා නියෝජ්‍ය කතානායකතුමනි. ප්‍රධාන වශයෙන් අපේ විපක්ෂ නායකතුමා, විපක්ෂ නායකතුමාගේ හැසිරීම මම හිතන්නේ අද අපේ රට තුල මම දැක්ක අයියේ පෙරදා කාටුන් ශිල්පියෙක් එතුමාව අර ජෝකර් කෙනෙකුට ඇඳලා තියෙනවා. රට තුලත් මේ පිළිබඳව නිරන්තරයෙන් කතා වෙනවා. මේ කතා කරන මොහොත වෙනකොට
ගරු මන්තවා ඔබතුමාගේ පැහැදිලි කිරීම මේ
හරි
ඍජුව මේ
හරි විශේෂයෙන්ම නියෝජ්‍ය කතානායකතුමනි
කිරියල්මන්තවා
විපක්ෂ නායකවරයාගේ හැසිරීම ගැන මෙහෙම කතා කරන්න බෑ. යෝජනාවක් ගේන්න ඕන.
හොඳයි.
තාවරණ නියෝග අඩුව. මෙහෙම නැගිටලා කතා කරන්න බෑ. ඒක අපිට කතා කරන්න පුළුවන්.
ඔබතුමා වරප්‍රසාද පස්සෙන් ඉදිරිපත් කරන්න. මෙහෙම
අර නියෝජ්‍ය කතානායකතුමනි මම කිව්වේ මේ කාටුන් එකක් ගැන කිව්වේ කාටුන් එකක් ඇඳලා තිබුණයි කියලා. ඒ නිසා විපක්ෂ නායකතුමා විසින් ස්ථාවර නියෝග වලට හා පාර්ලිමේන්තුවේ පක්ෂ නායකයන්
සම්බන්ධව පැහැදිලි කර එතුමාට නෙමෙයි කී කාටුන් එකක්.
සභාවේ තීරණයන්ට පටහැනි ආකාරයෙන් 27-2 යටතේ පක්ෂ නායකයෙකුට ලබා දී ඇති හිමිකම අවභාවිතා කරන බව මේ මුළු රටම දන්න කාරණයක් කියන කාරණේ මේ වෙලාවේ ඔබතුමාට මම මතක් කරනවා. ඒ වගේම ගරු නියෝජ්‍ය කතානායකතුමනි, ගරු විපක්ෂ නායකතුමා විසින් දිගින් දිගටම මේ රටේ පස්වන විධායක ජනාධිපතිතුමා, මේ රටේ යුද්ධය අවසන් කරපු නායකයා, මේ රට සංවර්ධනය කරපු නායකයා, එතුමාට දැවැන්ත විදිහට ප්‍රහාර එල්ල කරමින් නම සඳහන් කරමින් එතුමාට අපහාස වෙන ආකාරයෙන් කටයුතු කෙරුවා. මේ පාර්ලිමේන්තු ස්ථාවර නියෝගවල 91 ඌ සහ 91 ඒ යන්නන්ට පටහැනි බව මම මේ ගරු සභාවට මතක් කරන්න කැමතියි. ඒ වගේම ගරු නියෝජ්‍ය කතානායකතුමනි, ගරු විපක්ෂ නායකතුමායි කතාව ආරම්භ කරන අවස්ථාවේ සමග ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු නලින් බණ්ඩාර මැතිතුමා විසින් ඔහුගේ ජංගම දුරකථනය පාර්ලිමේන්තුවේ ජංගම දුරකථනය භාවිත කරමින් පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන්ව වීඩියෝ ගත කෙරුවා. ඒ වගේම ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මම සඳහන් කර පරිදි නලින් බණ්ඩාර මැතිතුමා විසින් මාහා ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන්ගේ අපගේ අනුදැනුමකින් තොරව ජංගම දුරකථනයෙන් වීඩියෝගත කිරීම අප විසින් විරෝධය පළ කළ විට කතානායකතුමා විසින් එම කාර්ය නවත්වන ලෙස එතුමාට කිහිපවරක්ම දැනුම් දුන්නද එතුමාගේ නියෝගයේද නොතකා ඔහු විසින් අප දැනුමකින් තොරව අප වීඩියෝගත කිරීම මේ ස්ථාවර නියෝග 77 මෙන්ම 91ටද පටහැනි බව මේ ගරු සභාවට මම මතක් කරන්න කැමතියි. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, ඉහත දක්වන ලද හේතු කාරණා හේතුවෙන් අවාසනාවන්ත සිදුවීමක් එදා උදෑසන සිදුණු බව මම මතක් කරනවා මේ ගරු සභාවට. කෙසේ වුවද සිද්ධියෙන් අනතුරුව විපක්ෂ නායකතුමා විසින් ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් වෙත තර්ජනය කරමින් සටනට අභියෝග කරමින් මෙය පාර්ලිමේන්තු බලතල හා වරප්‍රසාද පනතේ උපලේඛනයේ ආ කොටසේ 2 යටතේ ගැනෙන ශ්‍රේෂ්ඨාධිකරණය මගින්ම පමණක් දඬුවම් කළ හැකි වරදක් බව මේ ගරු සභාවට මම මතක් කරන්න කැමතියි ගරු නියෝජ්‍ය කතානායකතුමනි. ඒ අනුව ගරු කතානායකතුමා විසින් 2023-11-21 දින සිදු වූ සිද්ධිය පිළිබඳ සම්පූර්ණ විමර්ශනයක් පවත්වා මා වෙත පමණක් වරද පටවා දඬුවම් කිරීම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වශයෙන් මගේ වරප්‍රසාද උල්ලංඝනය වීමක් බව මම තරයේ විශ්වාස කරනවා. එම නිසා ඔබතුමාගෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිනවා ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මේ සිද්ධියේ හේතුපාතක වූ විපක්ෂ නායකතුමාගේ හැසිරීම මගින් මෙම සමගි ජනබලවේගයේ මන්ත්‍රී ගරු නලින් බණ්ඩාර මැතිතුමාගේ හැසිරීම මගින්ද පාර්ලිමේන්තු ස්ථාවර නියෝග 1953 අංක 21 දරන පාර්ලිමේන්තු බලතල හා වරප්‍රසාද පනතේ නියමයන්ද උල්ලංඝනය කර ඇති හේයින් ඔවුන් දෙදෙනාටද මේ සම්බන්ධයෙන් ගරු කතානායකතුමා සමග සාකච්ඡා කරලා එතුමාට ඇති පැවරී ඇති බලතල පාවිච්චි කරලා සුදුසු පියවර ගන්නා ලෙස මේ ගරු සභාවෙන් ගරු නියෝජ්‍ය කතානායකතුමනි මම ඉල්ලා සිටිනවා. ඒ නිසා විශේෂයෙන්ම ගරු නියෝජ්‍ය කතානායකතුමනි, විපක්ෂ නායකතුමාගේ හැසිරීම පිළිබඳව අපි එතුමාගෙන් කාරණක ඉල්ලනවා. අපේ මන්ත්‍රීවරු හැටර අපේ තියෙන වරප්‍රසාද කඩ වෙනවා. මේ ඊට පෙර ඔබ තමුන්නාන්සලා දැක්ක අපිට දිනකට මිනිත්තු 9ක් දෙනම කතා කරන්න කියලා. හැබැයි අවසානයේ කතා කරන කතිකයට තියෙන මිනිත්තු 4යි. ඒ මිනිත්තු 5ක් හොරකම් කරලා නියෝජ්‍ය කතානායකතුමනි විපක්ෂ නායකතුමා. ඒ නිසා මේ වෙලාවේ මම මතක් කරන්න කැමති කාලේ නාස්ති කරන මිනිස්සු අපේ ගම්වල මිනිස්සු ගැන කාලකන්ණි කියලා. ඒ නිසා ගෞරවයෙන් ඉල්ලනවා විපක්ෂ නායකතුමාගෙන් ඔබතුමා වෙන්න එපයි කියලා. බොහොමත් ස්තුතියි.
පට රීති වලට පටහැනි වචන සභාවේ කටයුතු වලින් මේ ඇන්සඩ් වර්තාවෙන් ගොඩක් කරන්න කියලා මම කියනවා. අනුරුචිසානාගෙන් තෝ.
ජය කතානායකතුමනි, මන්ත්‍රීවරයෙකුට වරප්‍රසාද ප්‍රශ්නයක් ඉදිරිපත් කිරීම සඳහා තිබෙන අයිති අපි කවුරුත් බැහැර කරන්නේ නැහැ. හැබැයි වරප්‍රසාද ප්‍රශ්නයක් ඉදිරිපත් කිරීම පෙර කතානායකතුමාට ඒ වරප්‍රසාද ප්‍රශ්නයක් ඉදිරිපත් කරන කරුණු පිළිබඳ දැනුවත් කරනවා. මම ඔබතුමාගෙන් දැනගන්න කැමති මීට පෙර වරප්‍රසාද ප්‍රශ්නයක් ඉදිරිපත් කරපු ගරු මන්ත්‍රීතුමා ඔබතුමාට ඒ ලිඛිතව බාර දී ඔබතුමාගේ අනුමැතියක් සහිතවද ඒක ඉදිරිපත් කරේ කියලා මට දැනගන්න කැමතියි.
කරුමන්තුමා, මම හිතන්නේ කතානායකතුමාට ඉදිරිපත් කළ අද දින න්‍යාය පත්‍රයේ එතුමාගේ නම සඳහන් කළ මේ අවස්ථාව න්‍යාය පත්‍රයේ වෙන් කළා තියෙනවා. මොකද අනුමැතිතුමා කිව්වේ?
ඒ කියන්නේ කතානායකතුමාගේ එකඟතාවයට සහිතවද මේ ඉදිරිපත් කිරීම මේ වචන සියල්ල තිබෙන්නේ ඊට අනුමැතියද? ඒ කියන්නේ කතානායකතුමා
මේ ලිපිය මේ මට මේ මොහොතේ ලැබිලා නැහැ. නමුත් න්‍යාය පත්‍රයේ තුමාගේ නම සඳහන් කළා.
මම කියන්නේ වරප්‍රසාද ප්‍රශ්නයක් මතු කිරීම පිළිබඳ නෙවෙයි. වරප්‍රසාද ප්‍රශ්නයක අඩංගුව කතානායකතුමා විමර්ශනය කරනවා. ඒතර කතානායකතුමා මෙවැනි අඩංගුවට අවසර දී තිබෙනවාද?
ලිඛිතව දීලා ඇති මා විශ්වාස කරනවා.
ලිඛිතව දීලා තියෙනවා. ආ ඒ කතානායකතුමාත් එක්ක බලගමු.
නෑ, ලිඛිතව දීලා ඇති කියලා කිව්වේ නැත්තම් වරද්දවන්න එපා. නෑ ගරු මන්ත්‍රීතුමාල, ඔබතුමාලා අහන්නේ නිකම් මම මැජික් කාරයෙක්ද? මේ මට දීලා තියෙන මේ න්‍යාය පත්‍රය, මේකේ තියෙන ටික තමයි මම කිව්වේ. මේක ඇතුලේ තව කොහෙවත් ලිපි තියෙන ඒවා ගැන කියන මම දන්නේ නෑ. හරි, බොහොම ඉස්සතේ. ඔව් නලින් මඩාර මැතුමා, ලිඛිතව දීලා තියෙන කතානායකතුමාට ඒ අනුව තමයි ඇවිල්ලා
තියෙන්නේ. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, විශේෂයෙන්ම මේ 91 ඌ යටතේ එතුමා මගේ නමත් සඳහන් කරමින්, ඒ වගේම ගරු විපක්ෂ නායකතුමාත් සඳහන් කරමින් අපිටත් දනුවන් දෙන්න ඕන කියලා කිව්වා. මේ 91 ඌ යටතේ තියෙන කිසිම මන්ත්‍රීවරයෙකු වෙනත් මන්ත්‍රීවරයෙකුට අයුතු ආරෝපිත චෝදනාවක් කිරීම හෝ වෙනත් මන්ත්‍රීවරයෙකුගේ පෞද්ගලික කටයුතු සම්බන්ධයෙන් සඳහන් කිරීම කරනු නොලැබිය යුත්තේ කියලා. දැන් මම දන්නේ නැහැ, මම වීඩියෝ කරන එක ආරෝපිත චෝදනාවක් කියලා. අවස්ථාවක් ආරෝපිත චෝදනාවක් වෙන්නේ නැහැ, මොකද ඒක වීඩියෝ කිරීමක්. ඒ වගේම පෞද්ගලික කරුණු කාරණා ගැන කටයුතු කිරීමකුත් නෙමෙයි. විශේෂයෙන්ම ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මේ දෙන්නෙක් ඇතුළු කීප දෙනෙක් මේ විපක්ෂ නායකතුමාගේ කන ළඟටම ආවා. ඇඟිල්ල දැන් මෙතන නොගියක තමයි වරද.
විවාදයක් කරගන්න
එපා. ආරෝපිත චෝදනා අපි කරලා නැහැ. අපි පාර්ලිමේන්තුවේ අගෞරවයක් කියන දේ කරත් නැහැ. මිනිස් කුඩු ගහලත් නැහැ.
ඒක නේ
වරද. මේ වගේ ප්‍රශ්න ඔබතුමා ඉදිරිපත් කරන්න එපා. මේ ස්ථාවර නියෝගයටදී මේ වගේ ඉදිරිපත් කරන්න එපා. දෙන කොල කැලියට අවස්ථාව දෙන්න එපා. ඔබතුමා වෙන්න පුළුවන්, කතානායකතුමා වෙන්න පුළුවන්. මේ වගේ යෝජනා මේ සභාවට ගේන්න දෙන්න එපා.
ඒක වරප්‍රසාද කමිටුවේ තීන්දුව දැනුම් දෙ. ඔව් බණ්ඩාර මෙතුමා,
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, දැන් වෙලාව 11:40යි.
හොඳයි.
අද ප්‍රධාන අමාත්‍යාංශ දෙකක මේ
විශේෂ
සම්බන්ධව තියෙනවා. ඉතින් මේ කොහොමද මෙහෙම ගෙනියන්නේ මේ අමාත්‍යාංශ වල අදාළව?
හොඳයි.
එන්නයිට අන්තිමට කතා කරන්න හම්බෙන්නේ නැහැ, උත්තරයක් දෙන්න හම්බෙන්නේ නැහැ. අද බලන්නේ මේ අමාත්‍යාංශ දෙකට අදාළව මේ රටේ ඉන්න ජනතාව බලන මොනවද කෙරෙන්නේ
කියලා. හොඳයි ගරු මන්තුමා, ඒ ගැන අවධානය යොමු කරන්න සභාවේ සියලු දෙනාම.
පේකංගයි දිවාහාර වේලත් ඒ කාලයට එකතු කරලා ගන්න.
අමතර කාලය ලබා දීමට සභාවේ කංගද?
එකඟයි.
විපක්ෂ නායකතුමා,
මම කිසිම කෙනෙකුට උත්තරයක් දෙන්න හදනව නෙවෙයි. හැබැයි පහුගිය දිනවල සිදුණු සිදුවීම් තුළ මට කරුණු පැහැදිලි කිරීමකට අවස්ථාව ලබා දීම ගැන මම ස්තුතිවන්ත වෙනවා. මම ඉල්ලීමක් කරනවා කරුණාකරලා. මමත් කාටවත් බාධා කරේ නැහැ. බාධා නොකර මම මේ කියන කාරණාව සටහන් කරගන්න. මොකද මේ රටේ
විපක්ෂ නැතුමක් කැටියෙන් පැහැදිලි කරන්න දැන්
මට අවස්ථාව දෙන්න. මොකද නිල මාධ්‍ය සහ සමාජ මාධ්‍ය, පෞද්ගලික මාධ්‍ය, රාජ්‍ය මාධ්‍ය යම්කිසි වැරදි තොරතුරු හෙඩ්ලයින් වලට ගහලා මගේ චරිතය ඝාතනය කරලා තිබෙනවා. මම ඒ නිසා මම මේ විපක්ෂ නායකවරයා හැටියට මට මේ විග්‍රහය කරන්නට අවස්ථාව ලබා දෙන්න. ගරු කතානායකතුමනි, මම මේ නියෝජ්‍ය කතානායකතුමනි, මම මේ කාරණාව පටන් ගන්නේ විශේෂයෙන්ම මේ රජයේ පත්තුණු මූලාරම්භයේ සිට. ඉස්සෙල්ලම කිව්වා සංස්කෘතික අරමුදල තුලින් බිලියන 11ක මහා මුදල් වංචාවක්, මහා හොරකමක් සිදුලා තිබෙන කාරණා. ඉතින් විශේෂයෙන්ම මම මතක් කරන්න කැමති, එදා කමිටුවක් පත් කරා මේ කාරණාව විමසන්න. මම කැමති මේ කමිටුව ඒකට සම්බන්ධ වුණේ විශ්‍රාමික මහාධිකරණ විනිසුරු ගාමිණී සරත් එදිරිසිංහ, ගෝඨාභය ජයරත්න විශ්‍රාමික අමාත්‍යංශ ලේකම්, ඒ වගේම හරිගුප්ත රෝහණ දීර ජ්‍යෙෂ්ඨ නීතිඥ. හැබැයි ගරු කතානායකතුමනි, නියෝජ්‍ය කතානායකතුමනි, හරිගුප්ත රෝහණ දීර කියන්නේ එවකට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාගේ නීති උපදේශක සහ 2010 මහමැතිවරණයේ තරඟය කරන ලද එවකට සන්ධානයේ අපේක්ෂකවරයෙක්, පොදු සන්ධානයේ අපේක්ෂකවරයෙක්. ඒ කියන්නේ අපේ පාර්ශ්වයට සම්බන්ධ නොවන. දැන් ඒ අය විමර්ශනයක් කරා. හැබැයි මේක අරුම පුදුම විමර්ශනයක්. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, විමර්ශන වාර්තාවට කිසිම කෙනෙක් අත්සන් තියලා නැහැ. මම මේක හැන්සාර් ගත කරනවා, සභාගත කරනවා, අත්සන් නොමැති වාර්තාව. එතකොට මේ අත්සන් නොමැති වාර්තාව පාවිච්චි කරලා එදා 2020 මහමැතිවරණේ දේශපාලන වාසි ලබා ගන්නට කටයුතු කරා. එතකොට මේ වාර්තාව අල්ලස් කොමිසමටත් පැමිණිලි කරනු ලැබුවා. මෙන්න අල්ලස් කොමිසමෙන් ලැබුණු පිළිතුර. අල්ලස් කොමිසම කියනවා බොහොම පැහැදිලිව, අල්ලස් පනත යටතේ කටයුතු කිරීමට ප්‍රමාණවත් කරුණු අනාවරණය නොවුණු බැවින් මේ සම්බන්ධ ඉදිරි කටයුතු නොකිරීමට කොමිෂන් සභාව තීරණය කර ඇති බව කරුණාවෙන් දන්වනවා. මම මේ කරුණු කාරණා ටික හැන්සාත් ගත කරනවා, සභාගත කරනවා, සීලු දෙනාගේම දැන ගැනීම උදෙසා. ඊට පස්සේ ගරු නියෝජ්‍ය කතානායකතුමනි, කෝප් කමිටුව අමාත්‍යංශයේ නිලධාරීන් කෝප් කමිටුවට කැඳවලා උපදෙස් දීලා අලුත් කමිටුවක් පත් කරා. ඒක වසන්ත ජිනදාස විශ්‍රාමික මහාධිකරණ විනිසුරු සභාපති, W.P. ගුණපාල, ශ්‍රී ලංකා ඇඩ්මිනිස්ට්‍රේටිව් සර්විස් ක්ලාස් 1 රිටයර්ඩ්, M.D. වීරකෝන්, ශ්‍රී ලංකා අකවුන්ටන්සි සර්විස් ක්ලාස් 1, ඒකේ සාමාජික. මම කැමති ඒ වාර්තාවේ අපි සතුව තියෙන කොටස් පිටු 120 සිට, විශේෂයෙන් මම කියන්න ඕනේ මේ නිගමන කොටස 153-154 දක්වා අත්සන් සහිතව හැන්සාත් ගත කරනවා, සභාගත කරනවා. පුදුමයට කාරණාව නියෝජ්‍ය කතානායකතුමනි, මේ වාර්තාව කෝප් එකට එවලා තියෙනවා. හැබැයි පාර්ලිමේන්තුවේ සභාගත කරන්නේ නැහැ. මොකද්ද ඒකට හේතුව? දැන් මේකට ආවනේ චෝදනා. පාලක මණ්ඩලය රැස් වෙන්නේ නැතුව තීන්දුව ගත්තා. අගමැති සහභාගී නොවි තීන්දුව ගත්තා. මේවයි තියෙන්නේ ආවරණ අනුමැතියට ගත්ත අත්සන් බොරු බව, කැබිනට් අනුමැතියක් නොමැති බව, ප්‍රසම්පාදන ක්‍රමවේද අනුගමනය නොකරපු බව. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මම මේ වාර්තාව හැන්සාත් ගත කරනවා, සභාගත කරනවා. ඒ සියලු චෝදනා වලට සජිත් ප්‍රේමදාස ඇතුළු කිසිම කෙනෙක් වගකිව යුතු නැහැ. අපි නිර්දෝෂී කියන එක මේ වාර්තාවේ ඔප්පු වෙලා තිබෙනවා. මේකට අපි කියන්නේ මේ වසන්ත ජිනදාස වාර්තා. එතකොට මේක මම හැන්සාත් ගත කරනවා, සභාගත කරනවා. විශේෂයෙන්ම මේ රටේ ජනතාවගේ දැනගැනීම සඳහා, ඒ වගේම මාධ්‍යවල දැනගැනීම සඳහා. මොකද ඒ දවස්වල හෙඩ්ලයින් පිට හෙඩ්ලයින් ගැහුවා. සංස්කෘතික අරමුදලේ සජිත් ප්‍රේමදාස මුදල් අවභාවිතා කරා, මුදල් හොරකම් කරා, සල්ලි හොරකම් කරා, ගසා කෑවා. ගරු ඔබතුමාට මම කියන්න කැමති, මම මේ කාරණාව ඇත්ත වශයෙන්ම මේ වෙලාවේ හැන්සාත් ගත කරනවා, සභාගත කරනවා. අපි මොකක්ද කරේ ගරු නියෝජ කතානායකතුමනි? ස්වාමීන් වහන්සේලා 59කගේ ආදාහන උත්සව ආදාහන පූජෝත්සවවලට 184ක් ලබා දුන්නා. සාහිත්‍ය උත්සව සහ පෙරහර මංගල්‍යවලට 120ක් ලබා දුන්නා. සිසු දහම් සෙවන වැඩසටහන යටතේ බෞද්ධ, හින්දු, කතෝලික, ඉස්ලාම් දහම් පාසල් 367ක් ගොඩනගන්නට බිලියන 1.1 ලක්ෂ 11,000 මම මෙහෙම කියන්න මිලියන 1,101 අපි ලබා දුන්නා. පාස්කු ප්‍රහාරයෙන් විනාශ වුණු දේවස්ථාන කටුවාපිටිය, කොච්චිකඩේ, ජියොන් මිලියන 115ක් ලක්ෂ 1,158. පාස්කු ප්‍රහාරයෙන් නැති වූ ගැටුම් වලින් හානියට ලක්වුණු ඉස්ලාමීය දේවස්ථාන ගොඩනගන්නට ලක්ෂ 66ක්. දිවයිනපුරා බෞද්ධ, හින්දු, කතෝලික, ඉස්ලාම් ස්ථාන සංවර්ධනය කරන්නට මිලියන 2017ක්. ඔක්කොම මිලියන 3,268ක සංවර්ධන වැඩ කටයුතු කර හැම දෙයක්ම කරේ රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව, SDNCC ආයතනය, නිමෝ ආයතන, මගේ පුද්ගලික ආයතනවත්, පුද්ගලික ඉදිකිරීම් ආයතනවත් නෙවෙයි. ඒ නිසා මේක ඛේදවාචකය මොකද්ද දන්නවද ගරු කතානායකතුමනි, නියෝජ්‍ය කතානායකතුමනි? මම හැන්සාත් ගත කරනවා, සභාගත කරනවා මේ ලිපි ටික ජනාධිපතිවරණය පරාජය වුණේ අපි නොවැම්බර් 16, මම මේ මතකෙන් කියන්නේ. 2019 නොවැම්බර් 26 ලිපියක් ලියනවා Chief Financial Officer, Ministry of Housing, Construction and Cultural Affairs, CCF එකේ අධ්‍යක්ෂක ජනරාල්ට පටන් ගත්තු සියලුම වැඩ කටයුතු නතර කරන්න කියලා. එතකොට ගරු කතානායකතුමනි, අද මිරිසවැටියේ නායක ස්වාමින්වයන් වහන්සේ ප්‍රමුඛ, මිහින්තලා පුදුබිමේ ස්වාමින්වයන් වහන්සේ ප්‍රමුඛ, බෞද්ධ, හින්දු, ඉස්ලාම්, කතෝලික, ක්‍රිස්තියානි ආගමික සිද්ධාස්ථානවල අය අහනවා, ඇයි ඔබ පටන් ගත්තු වැඩ කටයුතු ක්‍රියාත්මක නොවුනේ කියලා. මේ වැඩ කටයුතු ජනාධිපතිවරණය පැරදිලා දින 10කින් ඇතුළත මේ තහනම් කරපු ලිපිය මෙන්න මං හැන්සාත් ගත කරනවා, සභාගත කරනවා. ඒක අර ජිනදාස වාර්තාවේ සඳහන් වෙනවා, ඒ තුලින් මහා විශාල දේපල හානියක් සිදු වුණයි කියන කාරණාව. දැන් ගරු කතානායක, නියෝජ්‍ය කතානායකතුමනි, විශේෂයෙන්ම මම මේ සංස්කෘතික අරමුදලේ නිර්දෝෂී භාවය තහවුරු කරන සියලුම කරුණු කාරණා වාර්තා හැන්සාත් ගත කරන අතරතුර, සභාගත කරන අතරතුර, මේ ඊයේ පෙරේද අලුතෙන් විගණන වාර්තාවක් කියලා සඳහන් කරලා අභ්‍යන්තර විගණන වාර්තාවක තොරතුරු කරුණු කාරණා හැන්සාත් ගත කරලා තියෙනවා, සභාගත කරලා තිබෙනවා. මම කැමති ඒක ගැන පෞද්ගලික විග්‍රහයක් කරන්න. දැන් ගරු නියෝජ්‍ය කතානායකතුමනි, කවුද මේ විගණන වාර්තාව ලියලා තියෙන්නේ? මේ විගණන වාර්තාව ලියලා තියෙන්නේ NVT ධම්මික කියන මහත්මේ. ඒතර NVT ධම්මික කියන පුද්ගලයා මේ විගණන වාර්තාව හැන්සාත් ගත කරලා සභාගත කරලා තිබෙනවා. මොකද තනතුර හැටියට දාලා තියෙන්නේ ප්‍රධාන අභ්‍යන්තර විගණක වරහන් ඇතුලේ ආවරණ. මම මේ සියලු දේ හැන්සාත් ගත කරනවා, සභාගත කරනවා. දැන් කවුද මේ NVT ධම්මික කියන්නේ? මම කියන්න කැමති NVT ධම්මික කියන්නේ 2020 පෙබරවාරි මාසේ 3 වෙනිදා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට අනුබද්ධිත වාණිජ කර්මාන්තහ සේවා ප්‍රගතිශීලී සංගමේ, වෙනත් වචනයකින් කියනවා නම් පොහොට්ටුවේ, ලේකම් විසින් ඉංජිනේරු සංස්ථාවේ නියෝජ්‍ය සාමාන්‍ය අධිකාරී වෙත යොමු කරලා තිබෙනවා පොහොට්ටුවේ නිලධාරි මණ්ඩලය. එතන මේ NVT ධම්මික කියන පුද්ගලයා මේ පොහොට්ටුවේ නිලධාරි මණ්ඩලයේ සමාජිකෙක් කියන එක බොහොම පැහැදිලිව මේ ලිපියේ. ඔහු කාරක සභිකේ පොහොට්ටුවේ යූනියන් එකේ. ඊළඟට තවත් ලිපියක් ලියනවා, එහෙම පෙබරවාරි 3 වෙනිදා එහෙම ලිපිය ලියලා පෙබරවාරි 18 වෙනිදා
මේ පොදු පිරුමුණේ යූනියන් එක ලියනවා. මොකද්ද ලියන්නේ? මොකද්ද ලියන්නේ? එන්වීටී ධම්මික මහතා වැඩ බලන අභ්‍යන්තර විගණක තනතුරට පත් කරන ලෙස සංස්ථාවේ උපසභාපතිට ලිඛිතව ඉල්ලනවා. එතකොට මෙන්න ඒකත් මම ඒ ලිපියක් මම හැන්සාත් ගත කරනවා, සභාගත කරනවා. එතකොට බලන්න දැන් විගණන වාර්තාවක් කියලා වාර්තාවක්, අභ්‍යන්තර විගණකගේ වාර්තාව කියලා එන්වීටී ධම්මිකව ප්‍රොමෝට් කරලා තියෙන්නේ, එන්වීටී ධම්මිකව පත් කරලා තියෙන්නේ මොකද? එයා පොදුජන එක්සත් පෙරමුණේ රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ යූනියන් එකේ කාරක සභිකේ සහ මුලින්ම දේශපාලනය. ඊළඟට මම කියන්න කැමති ගරු නියෝජ්‍ය කතානායකතුමනි,
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මෙතුමා මේ කියනලා මෙතන දිගාරින්නේ ඒ නිසා මේක විවාදයකට ගන්න නෙමෙයි. මෙතුමා ඉංජිනේරු සංස්ථාවේ කරපු කාරණා මෙතුමාගේ පාලනයෙන් පස්සේ මේ හිටපු ජනාධිපතිතුමා ඇමතිවරයා වශයෙන් කටයුතු කරා, මම රාජ්‍ය ඇමතිවරයා වශයෙන් කටයුතු කරා. ඒ නිසා මෙතුමා මේ මෙතන ඇවිල්ලා සුද්ධවන්තයා වෙන්න කතා කරනවා. මේ ඉංජිනේරු සංස්ථාවේ වෙච්ච හානිය අපි විවාද ගණනාවකදී කරලා තියෙන ඕන විවාදයක් අපි පැහැදිලිවම ඉල්ලනවා, ඕනම දවසක ලබා දෙන්න. බලය දුන්නේ පන්සල් හදන්න තමයි, සංස්කෘතික අරමුදලේ සල්ලි අරගෙන පන්සල් හදන්න දුන්නට නෝනාගේ සැලුන් එකේ කොණ්ඩේ කපන තැනට මේ සේවකයෝ ගෙනියන්න දුන්නේ නැහැ. මෙයාගේ අර
විපක්ෂ නායකතුමා,
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මෙහෙම පෞද්ගලික පැහැදිලි කිරීමක් කරනකොට මෙහෙම බාධා කරන්න බෑ. ඔබතුමාට ඒක ඉඩ දෙන්න බෑ.
ගරු අන්තතුමාලා නිශ්ශබ්ද වෙන්න. නිශ්ශබ්ද වෙන්න.
අභ්‍යන්තර විගණන
නියෝජ්‍ය කතා නියෝජ්‍ය කතානායකතුමනි, මා ඔබතුමාගෙන් ඉතාම ගෞරවයෙන් අහන්න කැමති විපක්ෂ නායකතුමා ප්‍රකාශයක් කරනවා. එතුමා වරප්‍රසාද යටතේ සමාවෙන්න. එතුමා පයින්ට මට පොඩ්ඩක්, මේක පාර්ලිමේන්තු වගේ බූදලයක් නෙවෙයි, මේක කෙහෙල්වත්ත නෙවෙයි, අපිට කතා කරන්න අයිතියක් තියෙනවා මේකේ. අර කතානායකතුමනි, මගේ ප්‍රශ්නය විපක්ෂ නායකවරයා මගෙත් නෙවෙයි, පාර්ලිමේන්තුව 225 තනි පුද්ගලයෙක් නෙවෙයි මේක, විපක්ෂ නායකරෝ ඉදලා පාර්ලිමේන්තුව ගෙනියන්න බෑ. ගරු නියෝජ්‍ය කතානායකතුමනි සභාව වෙන්න. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මගේ ප්‍රශ්නය මේක පොයින්ට් ඔෆ් ඕඩර් එකක් කියලා තමයි නැගිට්ටේ. මම පැහැදිලි කරගන්න පොඩ්ඩක් අහගන්නකෝ. මේක සිරිකොත නෙවෙයි, මේක මේ සජබ කාර්යාලය නෙවෙයි.
ප්‍රශ්නේ ඉදිරිපත් කරනකන් ඉන්න මං ඊට පස්සේ.
නියෝජ්‍ය කතානායකතුමා මට මේක අහන්න දෙන්නකෝ. ඔව්. ප්‍රශ්නේ අහන්න.
ඔබතුමාට මයික් එක දීලා තියෙන ඔබතුමා කියන්න.
කියන්න දෙන්න නෑ, පචපච ගන්නවා.
ඒගොල්ලෝ පචපච කියවට මේක ඇතුලේ කියන්නේ රෙකෝඩ් වෙනවා.
විපක්ෂ නායකවරයා මේ ප්‍රකාශය කරන්නේ මම ඔබතුමාගෙන් පැහැදිලි කරගන්නයි අහන්නේ. මේ ප්‍රකාශය කරන්නේ පොයින්ට් ඔෆ් ඕඩර් එකක් යටතේද?
නෑ නෑ.
මේ ඔබතුමාගේ මේ ඔය නියෝජ්‍ය කතානායකද? නියෝජ්‍ය කතානායකද? කවදාද නියෝජ්‍ය කතානායකුනේ? නියෝජ්‍ය කතානායකතුමනි, මගේ ප්‍රශ්නය මට පැහැදිලි කරගන්න මන්ත්‍රීවරයෙකුට අයිතිය තියෙනවා. එතුමා මේක පොයින්ට් ඔෆ් ඕඩර් එකක් නෙවෙයි නම් පොයින්ට් ඔෆ් ඕඩර් එකක අහන්න පුළුවන් විනාඩියයි. එහෙම නැත්නම් එතුමාට මේ විශේෂ ප්‍රකාශයක් කරන්න මූලස්සනේ එහෙම අවසරයක් දීලා තියෙනවද කියන එක තමයි මම ඔබතුමෙන් අහන්නේ.
නෑ, එතුමා වරප්‍රසාද යටතේ මෙයන් ප්‍රශ්නයක් නගන්න අවසර ඉල්ලලා
තියෙනවා.
විපක්ෂ නායකතුමා ඔබතුමා ඉතාමත් කෙටියෙන් ඔය පැහැදිලි කිරීම කරොත් හොඳයි. ගරු
මන්ත්‍රීතුමා, මොකද මේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරපු ඒ අභ්‍යන්තර විගණන වාර්තාව ලියලා තියෙන්නේ එන්වීටී ධම්මික කියන පුද්ගලයා.
හොඳයි.
එයාට ඒ ප්‍රොමෝෂන් එක ලබා දෙන්නට පොදුජන එක්සත් පෙරමුණෙන් ලියපු රෙකමෙන්ඩේෂන් ලියුමත් ඒ යෝජනා ලියුමත් මම හැන්සාඩ් ගත කරනවා, සභාගත කරනවා. එතනින් ඉවර නෑ, ඔහුට අභ්‍යන්තර
විගණන
ආවරණ තනතුර කරන්නට කිසිම සුදුසුකමක් නැහැ. මං කැමතියි ඔබතුමාට අවධානය යොමු කරන්න.
ගරු මා
නියෝජක කතානායකතුමනි බාධා කරන්න එපා. බාධා කරන්න එපා ගරු නියෝජක කතානායකතුමනි. බාධා කරන්න එපා.
නෑ මට දැන් ඔබතුමාලා
ආදා කරන්න එපා. මේක පෞද්ගලික එක්ස්ප්ලනේෂන් එකක්. මේක පෞද්ගලික පැහැදිලි කිරීමක්. ගරු කතානායකතුමනි
විපක්ෂ නායකතුමා ඔබතුමා කෙටි
ගරු 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 ගරු
කෙටියෙන් පැහැදිලි කිරීමක් නැත්තම් මේ විවාදයක් කළා අද අයවැය කන කතා කරන්න හම්බෙන්නේ නැහැ ඔබතුමා
ආහිර හෝ අභ්‍යන්තර විගණන විලධාරීවරයෙක් වෙන්නට බැචලර්ස් ඩිග්‍රී එකක් තියෙන්නට ඕන අවුරුදු 12ක් පළපුරුද්ද තියෙන්නට ඕන ඒ කිසිවක්වත් නැතුව ඒ ටීවත් පාස් නැති පුද්ගලෙක්ව දේශපාලනික වශයෙන් පත් කරලා මටත් මගේ බිරිඳටත් මඩ ගහන්නට ව්‍යාජ අභ්‍යන්තර විගණන වාර්තාවක් සකස් කරලා තිබෙන්නේ මේ කෑකෝ ගහන හැමෝටම මම මේ තොරතුරු සියල්ලක්ම හැන්සාඩ් ගත කරනවා සභාගත කරනවා අවසාන කාරණාව ඔබතුමාට නෑ අවසාන කාරණාව ඔබතුමා දන්නවා වොලන්ටරි රිටයර්මන්ට් ස්කීම් කියලා වැඩසටහනක් තියෙනවා ස්වේච්ඡාවෙන් විශ්‍රාම ගැනීම ස්වේච්ඡාවෙන් විශ්‍රාම ගන්වනකොට SCC එකේ සභාපතිවරයා ලිඛිතව දීලා තියෙනවා මේක හැන්සාඩ් ගත කරනවා සභාගත කරනවා මුදල් අමාත්‍යංශයේ ලිපිලේඛනවලක් තියෙනවා VRS එකක් දුන්නට පස්සේ ආපහු බඳවා ගන්නට බෑ දන්නවද විශේෂ කාරණාව අදටත් මේ ධම්මික කියන පුද්ගලයාව මේ ව්‍යාජ විගණන ප්‍රධාන විගණක කියන පුද්ගලයාව VRS එකක් දීලා ඉවරලා එයාව ආපහු බඳවාගෙන තිනවා දෙවතාවක් දෙසැම්බර් 31 වෙනිදා වෙනකන්
හරි අවසන් කරන්න විපක්ෂ නැහැ
දේශපාලන සන්තෝෂම් කියන්නේ ඒ විතරක් නෙමෙයි
හරි
ආවරණ කියලා ප්‍රොමෝෂන් එකකුත් දීලා
තියෙනවා හරි ඔව් මිසුති
මේකක් තියෙනවා නියෝජ කතානායකතුමා මේ එකක්වත්
ආගතුමනි
අවසන් කරන්න පුතෝ
නියෝජ කතානායකතුමා හොඳයි කතානායකතුමනි
හරි
නියෝජ්‍ය කතානායකතුමනි
ඔබ සභාගත කරන්න පුතෝ හරි
නියෝජ්‍ය කතානායකතුමනි
ඔව්
නියෝජ්‍ය කතානායකතුමනි මගෙත් වරප්‍රසාද උල්ලංඝනය වීමක් සිදු වෙලා තියෙනවා ඒකයි මා ඔබතුමා මටත් දෙන්න මේ නැත්තම් මටත් අසාධාරණයක් නියෝජ්‍ය කතානායකතුමනි මම ඔබතුමාට නියෝජ්‍ය කතානායකතුමනි
මම දැනගන්න තමා මිනිත්තුවක් විපක්ෂ නායකතුමා අවසන් කළා කියන්නේ එතුමා ඊට පස්සේ විනාඩිය ඔබතුමා අවසන් කරන්න
ගරු නියෝජ්‍ය කතානායකතුමනි මේ සියලු දෙනාටම උත්තර දෙන්න පුළුවන් මම කතා කරලා ඉවරුණයින් පස්සේ මම ඔබතුමාට
විපක්ෂ නායකතුමා
කෙටියෙන් අවසන් ධම්මික NVT ධම්මික කොහොමද ආවරණ පත්වීම් ගත්තේ පොදු පෙරමුණේ යූනියන් එකේ
නෑ ගරු විපක්ෂ නායකතුමා
අධ්‍යාපන සුදුසුකමුත් නැහැ
නෑ ඔබ ඔබතුමා ওই කාරණේ 22 පස්සෙන් අකට ඉදිරිපත් කරා නම් පැහැදිලිව උත්තර දෙන්න තිබුණා.
ට පතහැනිව පත්වීම් දෙකක් දීලා තියෙනවා ඔහු රිටයි උනා
පස්සේ.
මේ සන්තෝෂම් දීලා
තියෙනවා. විපක්ෂ නායකතුමා ඔබ
මත ප්‍රේමදාසට
ඔබතුමා සඳහන් කරන කාරණේ 22 පස්සෙන් අකට ඉදිරිපත් කරානේ. එතකොට මේ නියමිත පිළිතුර ලබා දෙන්න පුළුවන්.
අසාධාරණයි ගරු නියෝජ්‍ය කතානායකතුමනි.
නෑ අසාධාරණ නෙවෙයි. ඔබතුමා අසාධාරණයක් කරන අද විවාදය. අද මේ පැවැත්වෙන අයවැය විවාදයේ අමාත්‍යංශ කීපයක ඒකද හරි ඔබතුමාගේ ඉතුරු ලිපි ලේඛන ටික සභාගත කරන්න ඉතුරු ප්‍රශ්නය 27-2 ප්‍රශ්නයක් අටතේ මේ සභාවට ඉදිරිපත් කරන්න පැහැදිලි උත්තරයක් හම්බ වෙයි
27-2 නෙවෙයි මම ඔබතුමාට කියන්නේ මේක මේ ඊයේ හෝ පෙරේදා දවසේ මේ පාර්ලිමේන්තුවේ සභාගත කරා අභ්‍යන්තර විගණන වාර්තාවක් ඒ අභ්‍යන්තර විගණන වාර්තාව ලියපු නිලධාරියා පොදු පෙරමුණෙන් පත් කරපු සුදුසුකම් නැති
දැන් ඔබතුමා ඔබ පැහැදිලි කරානේ බොහොම සුතේ
මං අහන්න කැමති
මයින්දාරන් දවතුත් උත්තර දෙලා අවසන් කරන්න නෑ ඔබතුමාගේ කාරණේ පැහැදිලිව මෙතනින් නවත්තන්න හදන්න නැත්නම් මේ සභාව කරගෙන යන්න බෑ ඔබතුමාලා මූලාසනයටත් අහුම්කම් දෙන්න ඔබතුමාලාගේ මූලාසනයේ මේ න්‍යාය පත්‍ර මෙහෙවන්න ඕන
ගරු නියෝජ්‍ය කතානායකතුමනි මම ඊයේ
ගරු හැන්සඩ් ගත කරා
නියෝජ්‍ය කතානායකතුමනි මම ඊයේ ගරු නියෝජ්‍ය කතානායකතුමනි මම ඊයේ දවසේ
නෑ
නියෝජ්‍ය කතානායකතුමනි ඔබතුමා මට අහුම්කම් දෙන්න.
ඔව් මහින්ද නැමත. හරි විපක්ෂ නායකතුමා ඔබතුමා සභාගත කරන්න අවසන් කරන්න.
ආයි මයික් දෙන්න එපා. ආයි මයික් කනාලා මයික් දෙන්න එපා.
මම ව්‍යාජ ලෙස මේ පත්තුණු විගණන නිලධාරියයි කියන පුද්ගලයාගේ සියලුම කරුණු කාරණා හැන්සක්ගත කරනවා සභාගත කරනවා මම ඒ වගේම කියන්න කැමතියි. හරිගුප්ත රෝහණ දීර වාර්තාව හැදුවෙත් මට මඩ ගහන්න මේ ධම්මික ව්‍යාජ විගණන වාර්තාව හැදුවෙත් මට මඩ ගහන්නයි කියන එක මම ප්‍රකාශ කරනවා.
හොඳයි බොහොම ස්තුතියි. මහින්දානායකතුමා විනාඩියෙන් කියලා අවසන් කරන්න.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි
ඔව්
මේ පාර්ලිමේන්තුවේ ඉන්න රටටම වැඩිම ඔප්පු කරා. මම ඔබතුමාට කියන්නේ ගරු කතානායකතුමනි මෙතන මගේ ළඟ තියෙනවා විගණන වාර්තාව. මේ විගණන වාර්තාව හදලා තියෙන්නේ අමාත්‍යාංශයේ විගණන නිලධාරියා. මේ අමාත්‍යාංශයේ විගණන නිලධාරියා පත් කරන්නේ විගණන දෙපාර්තමේන්තුවෙන්. විගණකාධිපතිවරයාගේ නියෝජිතයා. එහෙමනම් විගණකාධිපතිතු කරන්නේ පොහොට්ටුවෙන්. විගණන නිලධාරින් පත් කරන්නේ පොහොට්ටුවෙන්. ඒ මේ විගණන ඔක්කොම කරන්නේ පොහොට්ටුව මේ කියන විදිහට. මේ පැහැදිලිව කට උත්තර අරගෙන දෙනවා 6 දිනෙකින්. අතු ගෑවේ ඒගොල්ලෝ ඒ වැඩ කරේ ඒගොල්ලෝ 19 දෙනෙකුට පඩි දුන්නා මේක ඒගොල්ලෝ කට උත්තර දීලා මේ මෙතන නන් ටික තියෙනවා නන්ද කුමාර හපු ආරච්චි සංජය කට උත්තර දීලා කියනවා අපිව සෙලුන් එකට අනිමුත්තු කරා ඉංජිනේරු සංස්ථාවෙන් අරගෙන අපට පඩි දුන්නා හැබැයි අපි වැඩ කරේ සෙලුන් එකේ ඉතින් විගණනය කරලා දීලා තියෙනවා මෙතුමා පහුගිය අයවැයේම ක්‍රිකට් පාලක මණ්ඩලයට ගැහුවේ විගණනයක් පදනම් කරගෙන මේකත් එවන් විගණනයක් ඒ නිසා මේ විගණනේ පැහැදිලිව කියනවා
ඒ අය
කටපර ඉන්නේ ඒ අය කට උත්තර දීලා කියනවා මේ සෙලුන් එකේ අපි වැඩ කරා මේ සෙලුන් එකේ වැඩ කරා විතරක් නෙවෙයි අපි රාජේන්ද්‍ර සංස්ථා පඩියරම් එකේ වැඩ කරේ කියලා ඒ විතරක් නෙවෙයි තව එකක් කියන්න මේක විගණනේ පැත්තකට දාන්නකෝ
මේ
ඉන්න ඉවරයි විගණනේ පැත්තකට දාන්නකෝ මේ සෙලුන් එක අයිතිකාර ඉඩම අයිතිකාරයා අවුරුදු 3ක් නොවන කුලිය ගවන්න නැතුව බලහත්කාරයෙන් ඉන්නේ
හරි
ඒ මනුස්සයාට කුලිය ගවන්න නැහැ ඒ මනුස්සයාට කුලිය ගවන්න නැතුව බලහත්කාරයෙන් ඉන්නේ
ඒ
විතරක් නෙවෙයි ඔබතුමා අහගන්න ඒ විතරක් නෙවෙයි නිවාස අධිකාරියට රස්සා 1000 ගාණක් දුන්නා කිසිම ක්‍රමවේදයක්
නැහැ හොඳයි ගරු මහත්මයා ඒක පැහැදිලි
කරලා විද්‍යාවකට දුන්නා
ඒ නිසා
රාජ්‍ය මුදල්
අවසන් කරන්න ඔව් නලින් බණ්ඩාර මහත්මයා ඔබතුමා මොකක්ද
ඉන්ටර්ෆෝඩ ගරු
ඉන්ටර්ෆෝඩරේ කියන්න
ගරු කතානායකතුමනි
ඔව්
මේ මෙතුමා විගණන වාර්තාවයි අභ්‍යන්තර විගණන වාර්තාවයි කියන එක තේරෙන්නේ නැහැ මම හිතන්නේ සිංහල තේරෙන්නේ නැද්ද මොකද්ද ප්‍රශ්නයක් තියෙනවා මේ කියන්නේ අභ්‍යන්තර විගණන වාර්තාවක් මේ අභ්‍යන්තර විගණන වාර්තාව
හදපු එකනාගේ
සුසුකන් තමයි ගරු විපක්ෂනාගතුමයි කිව්වේ ඉතින් අපි
ඔව් විපක්ෂනායක පොයින්ට් ඔෆ් ඕඩරේ කියන්න පුතුමා
පොයින්ට් ඔෆ් ඕඩර්
ඔව් කියන්න පුතුමා පොයින්ට් ඔෆ් ඕඩරේ
පොයින්ට් ඔෆ් ඕඩර්
ඔව් පොයින්ට් ඔෆ් ඕඩරේ කියන්න
කනගාටු වෙනවා මේ අවස්ථාවේ විගණකාධිපති කාර්යාලයත් විගණකාධිපතිතුමාටත් ඇත්ත වශයෙන්ම ලොකු අපහාසයක් වුණා මේ අභ්‍යන්තර වැඩ ආවරණ විගණක පත්කරේ විගණාධිපති කාර්යාලය නෙවෙයි මේක පත්කරේ අභ්‍යන්තර විගණන හැටියට රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව ඇතුලෙන් ඒක කරේ පොදු පෙරමුණේ
සමිතියේ
ඉල්ලීම
පරිදි ඉසෝට ආරච්චි මහත්තයා පොයින්ට් ඔෆ් ඕඩර් කියන
ප්‍රීතිය
කියන
ගරු නියෝජකතුමා
බොහොම ස්තුතියි
අද පාර්ලිමේන්තුව
ප්‍රධාන වැඩ කටයුතු ආරම්භයේ යෝජනා අද ගරු තිසත්නායකතුමා
මොකක්ද මේක නේද
ගරු නියෝජක කතානායකතුමනි තනායකතුමනි 2021 අගෝස්තු 3 දින මා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලැබූ මානව හිමිකම් සංවිධානයේ සංස්ථාගත කිරීමේ පනත් කැටුම්පත ඉලාස් කර ගැනීමට අවස්ථා ලබා දෙන මෙන් ඉල්ලමි.
සභාව එකඟද?